गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य किमतुनि ज्ञानी विवेकपमन कार्य तुल උදේ ප්‍රශ්න වලින් සහ මේ පින්වතුන් දැනගත යුතු විශේෂයෙන්ම අද වගේ කාලයකට අත්‍යවශ්‍ය අපි මේ බුදුහාමුදුරන්ගේ ධර්මය දේශනා කරන අනිකුත් නොයෙකුත් දේශකයන් වහන්සේලාට අනුකම්පාවෙන් ඒ සියලුම ගිහි පැවිදි මේ හෙළමිමේ ධර්මය බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරන අයට වැදගත් වන ආකාරයේ මේ සංඝ බේද සූත්‍රය පිළිබඳව බොහොම කෙටි කරුණු කීපයක් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ අංගුත්තර නිකාය. මේකෙත් පෙර අංගුත්තර නිකායේ නිපාතේ තුන්වෙනි කොටසේ සූත්‍රයක් දේශනා කර තියෙනවා. කරුණු පහක් අදාළ දෙයක්. මේ යම්කිසි කෙනෙකුට ආනන්තරික පාප කර්මයක් සිදුවෙන අවස්ථාව. ඒ ආනන්තරික පාප කර්මය කරුණු පහක් නිසා සිදුවෙන බව බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. තමන් විහිකල මව මැරීම, මාතා විරෝපිතා හෝති, එවැගේම තමන්ට උපදින් පියා දිවි දොර ගැනීම, පීතා විරෝපිතෝ හෝති, එවැගේම අරහතුන් වහන්සේ කෙනෙකුගේ දිවි දොර ගැනීම, එවැගේම බුදුහාමුදුරන්ගේ වැරදි චේතනාවක් ඇතුව ලේ සෙලවීම. පස්වෙනි එක සංඝ සංඝෝ බේදෝ භින්නෝ. සංඝෝ භින්නෝ බේදෝ. සංඝ නෙමේ සංඝෝ බේදෝ භින්නෝ. මේ ත්‍රිපිටකයේ තියෙන වචන වලින් කිව්වේ මෙන්න මේ කරුණු පහ මව මැරීම, පියා මැරීම, අරහතුන් වහන්සේ මැරීම, ලෝතර බුදු කෙනෙකුගේ ප්‍රේස ලැබීම වැරදි චේතනාවක් ඇතුව. දැන් ජීවක වැඩමාත්‍ය ලෝතර බුදු මහන්සියගේ තුවාලෙට බෙහෙත් දාන්න යනකොට ලේසල වුණා. නමුත් වැරදි චේතනාවක් නෙමේ, යහපත් චේතනාවක්. ඒක පාප කර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ යම්කිසි කර්ම පහක් තියෙනවා. අන්තරිකයි අන්නන්තරිකයි කියන්නේ ආනන්තරික පාප කර්ම. අන්නන්තරික කියන එක බුද්ධ දේශනාව අන්නන්තරික පාප කර්ම, අන්නන්තරික කුසල කර්ම, අන්නන්තරික සම්මාපatti. දැන් අරහතුන් වහන්සේට බුදුහාමුදුරන්ට ආනන්තරික සම්මාපත්තියට සමාදින්න පුළුවන් අධිෂ්ඨාන කරලා යම් වේලාවක් දවස් ගන්න. ඒකත් අන්නන්තරික සමාපත්තිය. අතරක් නැතුවම ඵල විපාක දෙන පරුකම් ආනන්තරික පාප කර්ම කියලා කියනවා. ඒ පාපය යම් කිසි කෙනෙක් යම් මොහොතක ඒ පාප කර්මය කළා නම් මේ කියන මව මැරීම, පියා මැරීම, අරහතුන් වහන්සේ මැරීම, බුදුහාමුදුරන්ගේ දේශලවීම, සංඝෝ භින්නෝ බේදි, මේ පාප කර්ම පහ කළා නම් ඒ පුද්ගලයා මිනිහෙකුට විතරයි ඕක කරන්න පුළුවන්. ඒ පුද්ගලයා මේ පාප කර්මය කරපු මොහොතේ පටන් ඒ පුද්ගලයාට අපායිකෝ, නිරයිකෝ, කියලා මෙහෙම මේ බුදුහාමුදුරුවම අංගුත්තර නිකායේ පැහැදිලිව මේ වචනයෙන් දේශනා කරලා තියෙනවා. අපාගත වෙනවා, නිරේත වෙනවා, ඔළුව උස්සන්න බැරි තත්වයට ඒ පුද්ගලයාට මේ සිරස් පැවැත්මක් පවත්වන්න බෑ. සිරස් හෝ භූත ප්‍රේත වගේ සතර අපායන් එකක පමණයි උපදින්න පුළුවන් වෙන්නේ. එනිසා මේ ආනන්තරික පාප කර්මපා බුදුහාමුදුරු අංගුත්තර නිකායේ දීපකලක දේශනා කරලා තියෙනවා. මේකෙන් බොහෝ අයට දැන් මහෞපියා මැරු දැන් මිය පරලෝක ගියා නම් එහෙම පාප කර්මයක් කරන්න බෑ. අරහතුන් වහන්සේලා අද බහුලයි, බහුල නැහැ. එනිසා අරහතුන් වහන්සේ කෙනෙක්ගේ දිවිතිරව කරන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එදා බහුලව අරහතුන් වහන්සේලා හිටිය කාලේ තමයි මේක දේශනා කළේ. බුදුහාමුදුරුවෝ නැති නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනා කරන්නත් බෑ. නමුත් අද වන විට බහුලවම විශේෂයෙන්ම මේ සම්මත සම්ප්‍රදායික බුදුහාමුදුරුවන්ගේ ධර්මය පද කර්ම විදිහට දේශනා කරන අර්ථ ධර්ම නිරුක්තිපටි සම්බිදා නැතුව මේ බුද්ධ දේශනාව දේශනා කරන බොහෝ දේශකයන් ගිහි පැවිදි අය අතින් මේ කියන අවසාන පාප කර්මය සම්බෝ බේදෝ ගින්නෝ සිද්ධ වෙනවා. මේක සම්මතයක් හැටියට අද මේ රටේ හැම තැනකම දේශනා කරන්නේ මේ හාමුදුරුවෝ දෙනමක් ගින්න කිරීම, බේද කිරීම, තරහ කිරීම මේ ආදී අර්ථ. මේම දෙයක් බුදු දේශනාවේ නැහැ. මේම බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ පිළිබඳව නොයෙකුත් කතා ඇති වුණා ධම්මසභා මණ්ඩපයේ. මේ අතර උපාලි කියලා අරහතුන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකේ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා මේ අංගුත්තර නිකායේ දසවෙනි පාඩුවේ තියෙන හැටියට මේ විග්‍රහය තියෙන්නේ මේ සංඝෝ භින්නෝ ભેදෝ කියලා හැම කෙනෙක්ම කතා කරනවා. මේ සංඝ ભેදේ කිත්තාවතානකෝ බන්තේ සංඝෝ භින්නෝ ભેදෝ. මේ කොමන කරුණ කිද්ද කොහොමද මේ සංඝ ભેදේ වෙන්නේ, මොකද්ද මේ සංඝ ભેදේ කියන එකේ තේරුම කියලා මේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. ඒගොල්ලන් මේ කාරණේම ඊට පස්සේ මේ උපාලි කියන හාමුදුරන්ට බුදුහාමුදුර මේ පිළිබඳව නිවැරදි විග්‍රහයක් කරුණායකින් විග්‍රහ කළා. ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ මේකම මේ ප්‍රශ්නෙම බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. මේ සංඝෝ භින්නෝ ભેදෝ කිතාවතන් කෝබන්ජේ කිය. කොහොමද කාටින්ද මේ වගේ වරදක් වෙන්නේ, මොකද්ද මේ වරද කිය. ඒ අනුව බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව දේශනා කරලා කියනවා අංගුත්තර නිකායේ ත්‍රිපිටකයේ ධර්මයේ පිළිගොයමක් ගත්ත දෙයක් නෙමෙයි, වැරදි දෙයක් නෙමෙයි. පැහැදිලිව කියලා කියනවා ධම්මෝ අධම්මෝති දීපෙන්ති අධම්මෝ ධම්මෝති දීපෙන්ති කියන පළවෙනි කාරණා දෙක. ධර්මයේ අධර්මයේ කොට දීපෙන්ති මේ කරුණු 10ම තියෙනවා. දීපෙන්ති ධම්මෝ අධම්මෝති දීපෙන්ති අධම්මෝ ධම්මෝති දීපෙන්ති විනයෝ අවිනයෝති දීපෙන්ති අවිනයෝ විනයෝති දීපෙන්ති බුද්ධ භාෂිතං ලපිතං භගවතේන අභිසම්බුද්ධා අභාෂිතං අලපිතං දීපෙන්ති. ඒ වගේම අලපිතං අභාෂිතං බුද්ධේන දේශිතං ලපිතං අලපිතං දීපෙන්ති. ඒ වගේම ආචික්කනා දේශන අනාචික්කනා දීපෙන්ති අනාචික්කනා දේශන ආචික්කනා දීපෙන්ති. ඒ වගේම පඤ්ඤත්තං බුද්ධ පඤ්ඤත්තං අපඤ්ඤත්තං දීපෙන්ති අපඤ්ඤත්තං පඤ්ඤත්තං දීපෙන්ති. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මය යම්කිසි කෙනෙක් වැරදි කොට අධර්මය කොට දේශනා කරයිද දීපෙන්ති කියන වචනේ තියෙනවා 10යි. මේ කරුණු 10යි දීපෙන්ති කියන වචනේ පැහැදිලිව පිළිසිදුව කියලා කියනවා. දීපෙන්ති කියන්නේ යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට හේතු යන විදිහට පණ පිටවා මෙන්න මේකමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මෙන්න මේකමයි හරි මෙන්න මේ විදිහටමයි මේ දේශනා කරලා කියන්නේ කියලා තව කෙනෙකුට හේතු යන විදිහට පණ පිටවා කියනකොට යම් කෙනෙක් කියනවා නම් කියනවා විශේෂයෙන් පොතක් කියනවා නම් මේ කියන බාප කර්මය බොහෝමට සිද්ධ වෙනවා වැරදි විදිහට ධර්මය ඒ වැරදි මඟ යමකට පෙන්වනවා එනිසා ධර්මය අධර්මයකට අධර්මයේ ධර්මයකට දේශනා කරයිද ලියාදක්වයිද මේ අනුව මේ කියන සංගෝ භින්නෝ බේදෝ වෙනවා මේ සංගෝ භින්නෝ බේදෝ කියන්නේ ක්‍රියාපදය මේක නාමපදයක් නෙමෙයි මේ සංසාර සම්බන්ධතාවය ගහලා බිඳලා සතර දුකින් සදාටම මිදී නිදාස්වන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මය යම් ආකාරයකට විකෘති කරලා දේශනා කළොත් අර මතු පරපුරට නිවන් දකින්නට කියන උතුම් ධර්මය විකෘති වුණා ඒ මතු පරපුරේ මේ බණ අහන මිනිස්සුන්ගේ නිවන් මාර්ගය ඒ අනුව වැහිලා යන විකෘති වෙන ඒ පුද්ගලෝ අතරනම් එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ නිවන් දකින්නට උපකාර වන උතුම් මේ ධර්ම දේශනාව මේ වචන පාවිච්චි කළා මේ වචනවල තේරුම තියෙන්නේ මේ නිවන් දකින්නට මාර්ගයට නෙමෙයි මතු බුදුවන බුදුන් දකින්නට එහෙම නැත්නම් දෙවියන් විශ්සප කෙලවරට නිවන කල් ගන්න එහෙම නැත්නම් දිව්‍ය ලෝක රජ සප විඳින්න සප විඳින්න එහෙම නැත්නම් අර විශාකා නන්දා මාලිකා තුමනාමින් බෝධිගම්පත් වේවා තබන්න කියලා මේ සියලුම දේ මේ සියලුම ප්‍රකාශන මේ කියන ධම්මෝ අධම්මෝ දීපෙන්ති අධම්මෝ ධම්මෝ දීපෙන්ති කියන එකට අයත් වෙනවා එනිසා මේක බුදුහාමුදුරුව මේ උතුම් ධර්මයේ දේශනා කළේ මිනිසුන්ට රජසැප සිටු සැප විඳ විඳ මතු ගෝසත් පෙරුම් පුර පුර මේ සංසාරේ අතරමං වෙන්නට නෙමෙයි බුදුහාමුදුරුව දේශනා කළපු සෑම වචනිකම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ හිතපවත්වාගෙන මේ වර්තමාන මොහොත ලැබූ මේ උතුම් මනුෂ්‍යත්ව වටලාභේ ප්‍රයෝජන අරගෙන මේ ධර්මය අහලා මේ නිවැරදිව තේරුම් අරගෙන මේ වර්තමාන මොහොත තුළම නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය වන විදියේ මාර්ග ප්‍රතිපදාවක් පිළිවෙතක් දක්වලා තියෙනවා. ඒ පිළිවෙත වෙනස් කරලා යම් ආකාරයක නිවන කල් දාන්නට මතු බුදුවර බුදුන් දැක නිවන් දකින්නට යම් කිසි කෙනෙක් දේශනා කරනවා නම් කියා දෙනවා නම් ඒකත් මේ සංගෝ භින්නෝ බේදෝ කියන තත්වයට අමුදේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධම්ම විනය අධම්ම විනය විනය ධර්ම විනය අධර්ම මේක දේශනා කළා නැහැ. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා නොකළ දෙයක් පෙන්වා නොදුන් දෙයක් විනය කියලා වැරදියට පෙන්වා දෙනවා නම් ඒකත් සංඝ වේදයට භින්නෝ වෙන්නට හේතු වෙනවා. තුන්වෙනි කාරණේ බුද්ධ වාසිතය ලපිතය. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු මාරුති භාෂාව මේ ලපිතය කියන්නේ මේ ව්‍යාකරණ ව්‍යංජන සහිත වූ ශබ්ද සංඥා සහිත වූ මේ බුද්ධ වාසිතය වෙන භාෂාවකට සංගීත ස්වරයෙන් පාවිච්චි කරනවා නම් පරිවර්තනය කරනවා නම් සංස්කෘත භාෂාවෙන් හෝ වෛදික ඡන්දස් භාෂාවකින් හෝ වෙනත් භාෂාවකට පරිවර්තනය කරලා අර්ථ ධර්ම නිරුක්ති පරිසම්පිතා විකෘති කරනවා නම් අනිගයගේ නිවන වහිනවා නම් ඒ නිසා ඒකත් අනුව අර බුද්ධ භාෂිතං ලපිතං භගවතේන සම්බුද්ධා අලපිතං අභාෂිතං කිරීමක් ඒ නිසා ඒක සංඝ බේදයට හේතු වෙනවා. ඊට වඩා ඊළඟ කාරණේ ඉතාම වැදගත් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ආචික්කන දේශනා ආචින්න දේශනා ආචික්කන දේශනා පඤ්ඤබණ පට්ඨබණ විභජන විවරණ උත්තාන කම්ම. එනිසා මේ උත්තාන කම්මන්ති කිව්වේ අනුත්තර වූ නිවනට උපකාර වනසේ මිනිසුන්ට පිළිසිදුව බෙදා විග්‍රහ කරලා පඤ්ඤමන පට්ඨමන විභජන විමන විභජනය කරලා බෙදලා බලලා අර සියලු කෙලෙස් වලින් මුදවාන් ජාකරන්න දේශනා කරපු මේ ආචිකන දේශනා මේක අනාචින්න දේශනා කරන දැන් මේකට උදාහරණ කීපයක් කියන්න පුළුවන් මේක උඟක්ම වැදගත්යක් මේ බුද්ධ වාචිතේන සබ්ද සංඥා වචන මාර්ගී වචන අනිත්‍ය දුක්ඛ අනත් මේ අනිත්‍ය දුක්ඛ අනත් කියන වචන තුන නිත්‍ය සුඛ අට කියන දෝතාවයේ මේ වචන හය වැරදි විදිහට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නිත්‍යයි දුක්ඛයි ආත්මයි අද මෙනකොට මේ බුදුහාමුදුරන්ගේ අර ආචිකනා දේශනාව මේ ආකාරයට සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට වැරදි අර්ථයක් එන වැරදි ධර්මයක් නැති වචන බවට පරිවර්තනය කරන එක තමයි අනාචිකන අනාචින්න දේශනා. එනිසා ඒකින් නිවන් දකින්න බෑ. මෙයා අනාත්මයි කියන එක නිවන්ට උපකාර වෙන දෙයක් නෙමෙයි ආත්මයි කියන එක නිවන්ට උපකාර වෙන දෙයක් නෙමෙයි බුදු ධර්මයේ ගැළපෙන දෙයක් නෙමෙයි. එනිසා අත්ත අනත්ත කියන්නේ ආත්ම අනාත්ම නෙමෙයි. ඒ වගේම මේ නිත්‍ය අනිත්‍ය කියන්නේ නිත්‍ය නිත්‍ය අනිත්‍ය නෙමෙයි. ඒ වගේම මේ සුඛ දුක්ඛ කියන එක දුක සැප නෙමෙයි. මේක වචන තුනම පරිපීඩ සිංහලට පෙරලා ගන්න පරිවර්තනය කරගෙන පද පරම විදිහට පරිවර්තනය කිරීම අර අනාචිකනා දේශනාවක්. ඒ වගේම තව මේකට උදාහරණ 100ක් 200ක් වුණත් කියන්න පුළුවන් බොහෝ තැන්වලදී සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මේ පරිවර්තකයන් අතින් මේ කියන අනාචින්න දේශනාවක් බාරවත්ලා කියන රාජිකනා දේශනා. මජ්ක්‍ධිමා පටිපදා කියන එක භගවතුන් අභිසම්බුද්ධ මැදපාරට මිදුපාත් මැදුම් පිළිවෙත කියන එක වැරදියට පාවිච්චි කළොත් පරිවර්තනය කළොත් අර්ථ ගැන්වුවොත් දැන් මිනිසු මැද හොයන්න. මේක මැද හොයවීමක් නෙමෙයි, මැද මාවතක් නෙමෙයි, මිදුපාත් නෙමෙයි. මෙතන එහෙම අර්ථයක් කිසිසේත් එන්නේ නැහැ. මජ්ක්‍ධිමා පටිපදා. මජ්ක්‍ධි කියන්නේ මත්වීම. මද. මද කියන එකේ තේරුම මේ රාගයෙන් මත් වෙනවා, දේශයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, යොබ්බනයෙන් මත් වෙනවා, වයසෙන් මත් වෙනවා, රූපයෙන් මත් වෙනවා, තරුණ ගමෙන් මත් වෙනවා, නිරෝධ ගමෙන් මත් වෙනවා, මත් 21ක් වෙනවා. මේ මත්වීම තමයි මේ පැවැත්ම. රාගය, ද්වේෂය, මෝහය. මේ මත්වීමෙන් මිදී නිදහස් වීම සාමයෙන්ම මත්වීම කියන தத்துவයෙන් මිදී නිදහස් වීම මජ්ක්‍ධිමා පටිපදා. ඒ නිසා මෙතන මේ මැදපාරක් හෝ මැදපාරක් හෝ මැදුම් පිළිවෙතක් හෝ මිඩිල් පාත් හෝ කියන අර්ථය මේ උතුම් බුද්ධ දේශනාවේ එන්නේ නැහැ. එතකොට මේ මිනිසු මැදපාරක් හොයවා මැදමාවතක් හොයවා අතරම වෙලා අතරම කරලා. එනිසා මේ තමන්ගේ හිතේ මේ මත්වීම එන්නේ. මේ මත්වීම නිසායි මේ ප්‍රමාද වෙන්නේ. ප්‍රමාද වෙන්නේ. ප්‍රමාද නැවත නැවත යලි යලි මත උපදී. එනිසා මේ අප්‍රමාද කියන එකේ තේරුම මත්වීම සහ මුලින්ම හිතෙන් කපලා අස්කලා නිදාසි. අප්පීච්චතා අප්‍රමාද අප්‍රමාණ මේ අප කියන වචනේ තේරුම හරියට තේරුම් ගලේ නැත්නම් මේ නිවන වැහෙනවා. ඒක නිසා බොහොම වචන මේ වගේ භාෂාවෙන් වෙන භාෂාවකට පරිවර්තනය කරනකොට බොහෝ මිනිසු සිංහල භාෂාවට වැඩියට පරිවර්තනය කළා, සංස්කෘත භාෂාවට වැඩියට පරිවර්තනය කරලා තියෙනවා, තව වෙනත් භාෂාවලට වැඩියට පරිවර්තනය කරද්දී මේ උතුම් මාර්ගදී ශබ්ද සංඥා සාමුලින්ම විකුත්ති වෙලා නිවන වැහිලා. ඒ නිවන වාහනය නම් කිසි කෙනෙක් පරිවර්තනය කරලා ඒ පරිවර්තනය හරි මේ මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ මැදමාව තමයි කියලා මිදුල් පාත්ම කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක ඒ පුද්ගලයා මේ ආචින්න දේශනා අනාචින්න කරා. ඉතින් ඒක නිසා මේක නම් ලෝභීතයක්. ඒ වගේම බුදුහාමුදුරුවෝ යම් නම් පැනවීම කළා පඤ්ඤාති. මේ පඤ්ඤාති ඥානලු පැනවීම අර දසවස්තුක විච්ඡවි රටේ හිටිය භික්ෂුන් වහන්සේලා එවගේ මහා සංඝනිකාය මේ සද්ධර්ම කුණ්ඩලික සූත්‍රේ ලංකාවතර සූත්‍රේ සියලුමලේ බුදුහාමුදුරුව නොකී නොපැන වූ දේවල් විග්‍රහ කරලා තියෙන දේවල්. එනිසා මේ බොහෝ දේ මේ පඤ්ඤාති අපඤ්ඤාති බවට අපඤ්ඤාති පඤ්ඤාති බවට පත් කරගෙන. ඉතින් ඒක නිසා මේ කරුණාය පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ කරුණාය තේරුම් නොගත්තොත් මේ සංගෝධිනෝ බේදෝ කෙලවත්වේද පත් වෙනවා. ඒ අනුව යම් යම් තම තමන් මේ මානෙන් එවනනම් උත්තරයෙන් යම් කිසි වැරදි මානයකින් මේ පොත් කියලා දේශනා කරන තමන් මේ ගන්න දේ හරි කියලා දීපෙන් ඔප්පු කරන්න පණ පීඩෝල අනික් අයට හේතු ගන්නන්න ගියොත් වැරදි දේ ධර්මය අධර්මය කළොත් මේ කියන සංඝ වේදේ සිද්ධ වෙනවා. සංඝෝ භින්නෝ වේදෝ. තව එක් කාරණයක් කියන්න ඕන. මේ සංඝෝ සංඝම් කියන්නේ ක්‍රියාපදයක් නිසා නාමපදයක් නෙමෙයි. නාමපදයක් වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මෙතන මේ සංඝෝ භින්නෝ සංඝම් වේදෝ භින්නෝ කියෝ තැන කිසිසේත්ම නාමපදයක් නෙමෙයි. මේක ක්‍රියාපදයක්. එනිසා අර බුද්ධ භාෂිතයේ අපිට මේ ක්‍රියාපද හරියට තේරුම් ගන්න නම් ඒව නාමපද හැටියට පාවිච්චි කළොත් එතෙන්දි ඔය කියන රංග ભેදය වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ සංග ભેදය ආනුභවදනමක් භින්න කිරීම ભેද කිරීම තරහා කිරීම නෙමෙයි. මේ සංඝ කියන වචනේ සංඝෝ කියන සංඝම් කියන්නේ බික්කු නෙමෙයි. සංඝ කියන්න බෑ කිසිම මගපල නොලැබූ කිසි කෙනෙකුට. ඒ නිසා පැහැදිලිව බික්කු සංඝස්ස දේම කියලා දැන් ඔය දානයක් දෙනකොට සාංගික කරනකොට කොටස් දෙකක් දක්ෂින විභංග සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ තුන් කොටසක් විග්‍රහ කරලා තියෙනවා. මහාන එවගම බික්කු එවගම සංඝ. සංඝ කියන්නේ අවන වශයෙන් සෝතාපන්න ඵලයේදී පත් වූ නිවන් මාර්ගට අවතීර්ණ වූ පටිසෝතගාමී මාර්ගය දැක්ක දර්ශනේන පහතබ්බා කියන තත්වයට පත් වූ නියත සම්බෝධි පරායනෙන්ම සතර අපායෙන් මිදී නිදහස් වූ සෝතාපට්ටි සකදාගාමී අනාගාමී අරියත් ඵලයකට ලැබූ කෙනෙකුට පමණයි සංඝෝ කියන තත්වය සංඝ කියන නාමපදය දන්වුව. ඒ ක්‍රියාව කරන අවස්ථාව සංඝං. ඒ අවස්ථාව සංඝෝ කියන තත්වයෙන් කරගන්න පුළුවන්. සංසාර සම්බන්ධය ගහලා බිඳලා කඩලා දැන් සංවට්ටය විවට්ට කිරීම කියලා පැහැදිලිව බුද්ධ ඥාන පොතේ තියෙන. ඉතින් ඒක නිසා මේ සංඝ කියන එක සාමාන්‍ය පුතග්ජන හාමුදුරු කෙනෙකුට යොදන්න පුළුවන් නමක් නෙමෙයි. බික්ඛු කියන්නේ බව ක්‍රය කරන්න. රාග බව, ද්වේෂ බව, මෝහ බව කපා ඉවත් කරන්න, ක්‍රය කරන්න, අප ගැප වී කටයුතු කරන පුද්ගලයා බික්ඛු. එමනනම් උප ආශ්‍රව. ආශ්‍රව ක්‍රය කරන්න අප ගැප වී කටයුතු කරන පුද්ගලයා උප ආශක. උප ආශක කියන එකයි උපාසක වුණේ. නමුත් මහාන බමුණු කියන්නේ සිවුරක් දාගත්ත ඔය යම් සීල උද්‍යාක් සීලබ්බට පරමාසිකින් යම් සමාධානයක් වෙච්ච පුද්ගලය. ඉතින් ඒක නිසා මේ සංඝ කියන එක මගඵලලාභීන්ට පමණයි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපිට ඔය පුතග්ජන පුද්ගලයන්ට ඔයගොල්ලන්ට මේ සිවුරක් ඇඳගත් හාමුදුරුව මගඵලලාභීද නැද්ද කියලා කීයටවත්ම හිතන්නත් බෑ, කල්පනා කරන්නත් බෑ, කියන්නත් බෑ. ඒ ගැන තමන් ඊටට කිසිම අදහසක් ගන්නත් බෑ. ඒ ගැන දැනුමකුත් නෑ. ඉතින් ඒක නිසා මේ ධර්මාකාරයක බොහෝ අය මේක වැරදිලා තේරුම් ගන්න. එනිසා මගඵල නොලැබූ කෙනෙකුට සංඝ කියන නාම පදය යොදන්න බෑ. සංඝං කියන්නේ නාම පදයක් නෙමෙයි ක්‍රියාපදයක්. සංඝෝ කියන්නේ ක්‍රියාපදයක්. එනිසා මේ බුද්ධ දේශනාවේ තියෙන සංඝෝ වේදෝ භින්නෝ. ඒ කියන්නේ මේ නිවන් මඟ පහන ක්‍රියාකාරකම් කරන වැරදි කටයුතු කරන පුද්ගලයා සංඝෝ භින්නෝ වේදෝ කියන තත්ත්වයට පත් වෙනවා. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ආනන්තරිය පාප කර්මය අද වන විට මේ රටේ අද අවසන්ුණක් ඔය පින්වතුන්ට ඕන තරම් ධර්ම දේශනා ගුවන් ටීවී වලින් චැනල් වලින් ඔය රූපවාහිනී වලින් ආන්න පුළුවන්. ඔය දේශනා කරන බොහොම මහානායක රාජකීය පඬිත අර එකී මෙකී නොකී තාන්නමාන්න සිරුදේ තියෙන බොහෝ අය මේ සංඝ ભેදය පැහැදිලිව පිළිසිදුව මේ සංඝ ભેදෝ මිනෝ කරගන්න අපායේ දොරකඩට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි අද මේ රටේ ඉදිරියටවත් ඉන්න පාන වෙන මේ දේශනා කරන සියලුම ස්වාමීන් වහන්සේලාට දේශකයන් වහන්සේලාට මේ පිළිබඳව නිවැරදි විග්‍රහයක් කරලා පෙන්නලා පැහැදිලි කරලා පිළිසිදුව දේශනා කරලා මේ ත්‍රිපිටකයේ තියෙන උතුම් බුද්ධ වචනය පැහැදිලිව තේරුම් අරගෙන යමක් අනුමානයෙන් දේශනා කරන්න හොඳ නැහැ. මේ බුද්ධ වචනය විකෘති කරන්න හොඳ නැහැ. අනුගිනිවන වහන්න හොඳ නැහැ. ඒක ආනන්තරී පාප කර්මයක්. මේක පැහැදිලි කරලා දීම අත්‍යවශ්‍යයි. මේක කරන්නේ ද්වේෂයෙන් වෛරයෙන් හෝ මානෙකින් නෙමෙයි. අනුකම්පාව සහිතව ඒ අයට කල්පනා කරන්න දෙතුන් පාරක් කල්පනා කරලා මේ ධර්ම දේශනාවක් කරනකොට කරන්න. ඒ නිසා මේ උතුම් බුද්ධ වචනය යම් කිසි කෙනෙක් වෙනස් කරලා විකෘති කරලා අර්ථ ධර්මනි නොදැන දේශනා කරනවා නම් ඒ හැම කෙනෙක් අතින්ම මේ සංඝ ભેදය සිද්ධ වෙන බව අද බහුලවම මේක සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පැවිද්දන් ඇති. එනිසා මේක මේ පොහොය දවසක ආනන්තරිය පාප කර්මයක් කරගන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඔය වැරදියට මේ උතුම් ධර්මය විකෘති කරලා දේශනා කරන අය. මේක දැනකලත් නොදැනකලත් පාපේ පාපේමයි ආනන්තරික පාප කර්ම. එනිසා ඒ අයට මේක තේරුම් ගන්න පැහැදිලිව පිළිසිදුව මේ සූත්‍ර ධර්ම කීපේ කියවලා තව මේ ත්‍රිපිටකේ පාටිච්ච පාළියේ මාර්ග පාළියේ විනය පිටකේ ප්‍රකරණ පොත්වල කීප තැනක මේ සංඝෝ භින්නෝ වේදෝ ගැන විග්‍රහ කියනවා. අංගුත්තර නිකායේ දසක නිපාතේ සූත්‍ර 10ක විතර මේ කරුණු විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේවා පරිවර්තනය කරලා තියෙනවා සෑහෙන දුරට. නම් මේක තේරුම් ගත්තේ නැහැ. මේ පාපයෙන් තේරුම් ගත්තේ නැහැ. අද බොහෝ දේශකයන් විශේෂයෙන්ම ඔය දවසට මේ ආනන්තරී පාප කර්මය කරගෙන අපාගත වෙන්නට වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් ඒ අය මේ මහණුනේ අපාගත වෙන්න නෙමෙයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය ක්‍රියාවේ කතාවටම ගලිස්වා. නමුත් අද මේ උද්දච්චය නිසා මාන්‍ය නිසා මේ අනුන්ගේ පොත් බලලා පොත් කියපා පොත් කියවලා මේ ඔය කියන අටුවා ටීකා ටිප්පණි ලියලා විසුද්ධි මාර්ගය ඇතුළු ඊට පස්සේ ලියපු ඔය බොහෝ දේශකයන්ගේ පොත් කියවලා දැනගෙන පිළිවෙන් වල ඉගැන් වූ දේවල් බුද්ධ ධර්මයේ කියලා භාෂාවෙන් වල ඉගැන් වූ වැරදි දේවල් අනුව බොහෝ වැරදි කරගන්නවා සංඝ ભેදය කරගන්න. ඒ නිසා ඒ අයට මේ පාපයෙන් මිදෙන්නට මේ ධර්මය හරියට තේරුම් අරගෙන මේ ඔය ධර්මයේ දේශනා කරනකොට ඒක දැනගෙනම පැහැදිලිව පිළිසිදුව මේ බුද්ධ දේශනාව බුද්ධ භාෂිතේ ලපිතේ පැහැදිලිව පිළිසිදුව දේශනා කරන්න බැරි නම් නොකර ඉන්න එක හොඳයි. මිනිසු අමාරුවෙන් උදා මේ ධර්මදේශකයෝ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ලංකාවේ තියෙනවා භාවනා මධ්‍යස්ථාන 350 ගණනක්. මේ ගෝයන්කා භාවනා මධ්‍යස්ථාන ඇති. හැම තැනකම හැම කර්මස්ථාන ආචාර්ය කෙනෙක්ම මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විශේෂයෙන් සතර රජපට්ඨානෙ අර කායේ කායානුපස්සනාව කියන එක කායෙහි කාය අනුව බලනවා කිව්වනම් අන්න ඒක අර ආචිකනාදේශනා ආචිකනා බුදු වාචිතේ ලපිට අලපිටේ වාචිතේ බුදු ධර්මයේ ආධාරණය කර ඒ නිසා මේක වැරදි. ඒ වගේම ඔය භාවනා මධ්‍යස්ථානවල කරන බොහෝ දේවල් සම්පූර්ණයෙන්ම මේ මිනිසුන් අර බ්‍රහ්මජාලයට අහු කරන දේවල් බුදුහාමුදුරන්ගේ දේශනාවට විරුද්ධ දේවල්. ඉතින් ඒක නිසා ඔය භාවනා මධ්‍යස්ථානවල ඔය කර්මස්ථාන ආචාර්ය කියන පිරිස සම්පූර්ණයෙන්ම වගේ මිනිසුන්ව නොමග යවලා අනාර්ය භාවනා පුරුදු කරලා අර අසඤ්ඤතල් වලට යවනවා නම් අර මානසික ආතතියක් ඇති කරනවා නම් ඒක බුද්ධ දේශනාව විකෘති කිරීමක් සහ සංඝ බේදයක් වෙනවා. ඒ අනුව ඒ අය මේක පැහැදිලිව පිරිසිදුව තේරුම් ගත යුතුයි. ඒ නිසා මේක අනුකම්පාවෙන් කියන්නේ තේරුම් ගන්න දැනගන්න බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ තියෙන දෙයක් නැති දෙයක් නෙමෙයි. ඕන කෙනෙකුට කියවලා බලලා මේක අත්‍ය ධර්ම නිරුක්ති පරිසම්බිදා තේරුම් ගන්න පුළුවන් නම් මේ වැරද්ද මේ ආනන්තරික පාපය කරගන්න. ඒ නිසා ඒ හැම කෙනෙකුටම මේක ඉතාම වැදගත් කාරණයක්. මේක පැහැදිලි පිරිසිදු දේශනයක්. ඒ නිසා මේක අද අර අග්නිකන්දෝගම සූත්‍රය දේශනා කළාට වඩා බලපතල දෙයක්. එතන ආනන්තරික පාප කර්මයක් කතාවක් නෑ. නමුත් මෙතන මේ සංගෝ බින්දෝ බින්නෝ කියන එක ඊට වඩා බොහොම බලපතල. අද මානවෘත්‍ය මං හිතන්නේ ඔය පන්සල් වල භාවනා මධ්‍යස්ථාන වල නොයෙකුත් පූජනීය ස්ථාන කියන තැන්වල මේ ආනන්තරිය පාප කර්මය බහුලවම දෛනිකවම කොයිලාට කරගන්නවා කියන එක. ඒ නිසා ඒ අයටත් මේක තේරුම් අරගෙන දැනගෙන ඒ අයව මේ කර්මයෙන් මේ පාප කර්මයෙන් මුදවාන්දා කරගන්න අවශ්‍ය අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුවයි මේ දේශනාව මේ ධර්මය ඔයලා දැන දේශනා කරන්නේ. ඒක කල්පනා කරන්න ඕන. එහෙම නැතුව මේක කවුරුත් කියන එකක් විවේචනය කරන්න තර්කයක් උචරිතයක් කරන්න නෙමෙයි. මේක බුද්ධ වාචිතේ බුද්ධ දේශනාව ත්‍රිපිටකයේ අටුවා ටීකා ටිප්පණි. ඒ අනුව මේක මේ අපේ මේ බණහන ශ්‍රාවක මහතු දායකයෝ මේක පැහැදිලිව තේරුම් අරගෙන යම් යම් අය තමන් දේශනා කරනවා නම් දේශකයන් වහන්සේලාට මේක සැල කරලා පිළිසිදුව පැහැදිලිව කියා දෙන්න ඕන. මෙහෙම මේ ආනන්තරික පාපාරමේ මෙන්න මේ නිසයි සිද්ධ වෙන්නේ, මේ අනුමයි සිද්ධ වෙන්නේ කියලා ඒක කාගේ යහපතටයි හේතුවේ. දැන් මේ ප්‍රශ්න අහන්න මේ පොතක් ගෙනත් දීලා තියෙනවා අපේ මේ ලයිගාවත් පිටරටක ඉන්න මම නම කියන්න ඕනේ. මේ එංගලන්තෙට අපේ ලංකාවෙන් අවස්ථා දෙකකදී ලංකාවේ තිබුණ පුස්කොළ පොත් සිය ගණන් නෙමෙයි දහස් ගණන් ගිහිච්ච. පළවෙනි වටට 1868 කෑගල්ලේ උපදිශාපති වෙලා හිටිය ජෝච්චනය කියන සුදු මහත්තයා සිල්සවල් කෙනෙක් පාලකේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අලුදනේ සහ ඒ අවට පන්සල් වල තිබුණු පුස්කොළ පොත් 56ක් ගෙනින් කියයි. යාවකට බටවගෙන ඒ පුස්කොළ පොත් අය බොහොම ආරක්ෂා සහිතව එංගලන්තෙට ගෙනිච්චා. එංගලන්තෙට ගිහිල්ලා ඉංග්‍රීසියට පරිවර්තනය කළා කොටසක්. ඒ සියල්ල අද වන විට ලන්ඩන් කෞතුකාගාරේ තැන්පත් කරලා ආරක්ෂා කරලා තියෙනවා. දෙවෙනි කොටස 1890 පමණ ලංකාවේ අභිනිශ්චකාරී කටියට මේ නෙවිල් කියලා කෙනෙක් පත්විලාව සුදු මහත්තයෙක් එයාගේ පුතෙක් හිටියා හිව් නෙවි මේ පුතා අර අභිනිශ්චකාරයාගේ පුතා කලේ මේ ලංකාවේ නොයෙකුත් තැන්වලට ගිහිල්ලා මේ නොයෙකුත් කෞතුකවස්තු පුරාවස්තු හිව්වා ඒ හොයලා එකතු කරගත්තා පුස්කොළ පොත් ගාන හරියටම කියන්න බෑ හිව් නෙවිල් කලෙක්ෂන් කියලා මේක ලන්ඩන් කෞතුකාගාරේ අද තියෙනවා නමුත් කොටසක් වික්කා කියලා තමයි ආරම්භ ඒ නිසා ඒ හිව් නෙවිල් කලෙක්ෂන් වල තියෙන ආගමික ධර්මයට ත්‍රිපිටකයට අදාළ දේවල් වලට වඩා අපේ රටේ වෙනත් වෙනත් දේවල් මේ දේවල් වලින් අපිට ඉතාම වැදගත් වෙන පොතක් තියෙනවා ජම්බුද්දීප කඩේින් පොත ඊටත් වඩා වැදගත් පොතක් තියෙනවා ත්‍රි සිංහලයේ කඩේින් පොත ඒ කියන්නේ මේ සිංහලය එදා තුනකට බෙදලා ඒ තුනෙන් එකක් ජම්බුද්දීපේ ඒ නිසා මේ ත්‍රි සිංහල කඩේින් පොත කියන පුස්කොළ පොතේ මේ දැන් ඉන්ටර්නෙට් එකට දාලා කියනවා මේ ඒ පුස්කොළ පොතම යායා පිටපත් මේ ඔක්කොම තියෙන්නේ පොත තනිකරම මෙහෙම අරගෙන මේ සිංහල අකුරු තියෙන්නේ මේ විදිහටම ඉන්ටර්නෙට් එකට බොහෝ පොත් දාලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ අපේ පිටරට ඉන්න එක්තරා දායකාවන් මේක බොහොම කරුණාවෙන් මේක අරගෙන මේ අපිට එවලා තියෙනවා මේක ඕනම සිංහල කෙනෙකුට හොඳට කියන්න පුළුවන් හොඳ ලක්ෂණ හොඳ සිංහල අකුරු මේක තියෙන්නේ සම්පූර්ණම ජම්බුද්දීපයේ වැඩිහරිය. ජම්බුද්දීපයේ කොහෙද තිබුණේ? ඒතර මැද මණ්ඩලයේ කොහෙද තිබුණේ? කොටබෝධිය, ජයසිංහ මහ බෝධිය දුර මේ යොදුන් ගණන් වලින්, බඹ ගණන් වලින් ඒ වගේ නොයෙකුත් මේක මේ ජම්බුද්දීපයේ පිළිබඳව වර්ණනාවක් තියෙනවා. ඒ නිසා මේක පැහැදිලි පිළිසිදු පොතක් අපිට මේ ජම්බුද්දීපය කියන එක මේ හෙළදිමේ එදා ත්‍රි සිංහලේ එක කොටස ඒක ඔප්පු කරන්න මේ පුස්කොළ පොත් හොඳටම ප්‍රමාණ. ඉතින් ඒක නිසා ජම්බුද්දීප කඩේ පොත පෙරදිනේ විශ්වවිද්‍යාලයේ සිලොන් රූම් කියන එකේ තියෙනවා. හැබැයි ඒක මේ වගේ මයික්‍රෝ ෆිල්ම් එකක් ගන්න හරි ඉන්ටර්නෙට් එකට දාලා හරි නෑ. ඒක දැන් දිරාගත්තේ බව දිනන නමුත් එංගලන්තෙදි කියනවා ඒගොල්ලෝ බොහොම හොඳට ආරක්ෂා කරලා ඕන කෙනෙකුට කියව ගන්න පුළුවන් විදිහට මයික්‍රෝ ෆිල්ම් අරගෙන ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. ඉතින් ඒක නිසා එකාතකින් ඔය පුස්කොළ පොත් ටික එංගලන්තෙදි කියන නිසා පැහැදිලිව පිළිසිදුව ආරක්ෂා වෙලා තියෙනවා. අද ලෝකේ ඕන කෙනෙකුට සිංහල අකුරු කියවන්න පුළුවන් මේ පුස්කොළ පොත් වලින්. නමුත් අර පෙරදිනේ විශ්වවිද්‍යාලේ තියෙනවා ආරක්ෂා වෙලා තියෙනවා නම් දිගාමී පවතිනවා ඒවා අර මයික්‍රෝ ෆිල්ම් කරලත් නෑ ඒවා ආරක්ෂක විධාන යොදලත් නෑ. ඉතින් ඒවත් අපි මේ විශ්වවිද්‍යාලේ පාලකයන්ට හරි පැහැදිලිව කියන්න ඕන මේ ජම්බුද්දීප කඩේ පොත දැනට දිගාපත් වෙමි ඒක කෑලින් හැලෙනවා. ඉතින් ඒකත් කොහොම හරි කොයි විදිහෙන් හරි තවත් කෑලෙන් දිච්චෙන්න මේ උතුම් වැදගත් පොත අපිට ඔප්පු කරන්න පුළුවන් මේ ඉහෙළබිම ජම්බුද්දීපය කියන එක මේ ජම්බුද්දීප කඩේ පොතේ. ඉතින් ඒක නිසා ඒක කොහොම හරි ආරක්ෂා කරගැනීම අවශ්‍යයි. ඒක පැහැදිලිව පිළිසිදුව මේ බුදුහාමුදුරුවෝ උපන් තැන පිළිබඳව දහවල වඩා මේ පොතෙත් ඒ පොතෙත් කියලා කියනවා. යම් දීපේ පිළිබඳව. ඔව් එහෙමනම් ප්‍රශ්න දැන් එවලා තියෙනවා ටිකක්. දැන් ස්කයි 25යි බලමු අපි ප්‍රශ්න පුළුවන් කරලා තාවශ්‍යක
අතීත සිංහල හෙළදීපය හා පුරාණ ලෝකයේ පොතේ මෙසේ සඳහන් වේ.
මොකද
පුරාණ ලෝකයේ සිංහල හෙළදීපය හා පුරාණ ලෝකයේ පොතේ පර්සියාවේ මහා ඩේරියස් අධිරාජයා ශ්‍රී ග්‍රීකයේදී ලද පරාජය නිසා කනගාටුවට පසු වූයේ ක්‍රිස්තුපූර්ව 489 හෙළදීපයේ සිදුවත් කවසා බුද්ධත්වය ලබාගත් බව ආරතු මහා දීර්ස් අධිරාජයා නොපමාව ගෝකන්න තොටින් ලක්සිවට පැමිණි බවද එතුමා බුදුහිමි බැහැ දැක ශක්‍ර ගෝත්‍රික මහා දීර්ස් අධිරාජයාට දිසු සූත්‍රයේ චක්‍ර පඤ්ඤ සූත්‍රයේ බව එය ඉන්ද්‍රජාල ගුහාවේදී දේශනා කළ බවද සඳහන් වේ. පසුව ඩේනියස් අධිරාජ්‍යයා කළ ඇරයුම පිළිගත් බුදුන් වහන්සේ මහා සංඝයා කැටුව පර්සියාව බලා නැවුණකිය. ඩේනියස් අධිරාජ්‍යයාගේ චක්‍ර මාලිකාවේ බිම් මහලේ සිට බුදෙහිමි ප්‍රමුඛ මහා සංඝයා ඉහළ මන්දිරයේ කරා වැඩම කළේ රුවන් පිය ගෙද පෙර තරණය කරමින්. චක්‍රමාලිකාවේ ධර්මදේශනා පවත්වු බුදුන් පර්සියානු මැටි පලක මත ශ්‍රීපාද සටහනක් තිබූ සේක. පසුකාලීන ගෝත්‍රිවාදය ඉස්මතු වීම නිසා බුද්ධ පාදය ආතම් පාදය නම් වූයේ. එදා කසීරට නම් වූ වර්තමාන මැදවච්චියේ ඉසින් දැස්සගෙන නම් වූ බිමට යාවද පර්සියානු බලකොටුවක් තිබී ඇති බවද එහි සඳහන් වේ. පර්සියානු අධිරාජයා හෙළපිපට ඇවිත් බුදුන් හමු වී දහම් අසා ඇති බවද මේ සඳහන් වේ. පැහැදිලි කර දෙන්න. ක්‍රිස්තුපූර්ව 540 සිට මහාවීරනාථගේ පියා සිද්ධාර්ථ රජුය. ඉන්පසු වර්ෂ 16කට පසු එනම් ක්‍රිස්තුපූර්ව 524 දී පමණ හෙළදීපේ සිද්ධාර්ථ කුමරු උපත සිදු වී ඇත. ගෞතම බුදුන්ගේ ගිහි නාමය සිද්ධාර්ථ වී ඇති. මහා වීරනාථගේ පියාගේ සිද්ධාර්ථ නාමය මුල් කරගෙනද නිගමනය කර ඇත. පිටසක්වල ජීවීන් විසින් කොටස් තුනක් යුත් විශ්ව ප්ලෑන හෙවත් විශ්ව යතුර පෘථිවිය වෙත ගෙනවෙත් තිබෙන්නේ මෙම වගවානුවේය. විශ්ව ප්ලෑනේ කොටස් තුන හෙළ දීපය ඊශ්‍රාලය හා මිසරයේ ඇතැයි නාසා විද්‍යාඥයන් පවසයි. මේ මතය හෙළදිව සත්‍ය ඉතිහාසයේ ලිවීමට වැදගත් සාධකයකි. පැහැදිලි කර දෙන්න. 1. බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ කවදා සිටද? 2. ක්‍රිස්තු පූර්ව යන පැහැදිලි කර දෙන්න. 3. ක්‍රිස්තු වර්ෂ යන පැහැදිලි කර දෙන්න.
දැන් මේකත් ඔය බෞද්ධ ඉතිහාසයේ අදාළ දෙයක්. පැහැදිලිව පර්ෂියන් හිස්ටරි කියලා එකක් අද ඉන්ටර්නෙට් එකේ තියෙනවා. පර්ෂියන් හිස්ටරි. ඒ කියන්නේ බොහොම අතීතයේ මේ ඩේනියස් රජුගේ තමයි ඔය පර්ෂියන් අධිරාජයාගේ මහා ඩේනියස් ඉති ඉස්සෙල්ලා හිටියා සයිරස් කියන. Cyrus 1, Cyrus 2, Cyrus 3, Darius 1, it was a great, Maha, great Cyrus, Kila, Radhikanaku, Chitya. Ultimately, the Raji Gautama, Oikena, Darius. Mema, me, then, internet, ke, tiyena, Persian, Ithihase, ta, anu, me, tiyena, Cyrus Raji Gautama, Christupura, Pansiya, Tananwala, එක ආයිසිය පිටුව ඉන්දියාව ආක්‍රමණය කර මේ පර්ෂියන් රජු ඔයිරානි කිය රජු මේ ඉන්දියාව ආක්‍රමණය කර මුළු ඉන්දියාවම උතුරු ඉන්දියාවම යටපත් කරගත්තා. ඊට පස්සේ ඔය සයිරස් 1 2 3 කියන රජු ඉච්චලා ඊට පස්සේ අන්තිමට ඔය ඩේනියස් රජුන් පරාද කරලා ග්‍රීක ඇලෙක්සැන්ඩර් ගේ තාත්තා මහා ඇලෙක්සැන්ඩර් රජුගේ තාත්තා ඔය ඩේනියස් රජුගම පරාද කරලා ඉන්දියාවේ අර ඒ පරදේශිකයෝ ඩේනියස් ලක් පරදේශිකයෝ ග්‍රීක පරදේශිකයෝ මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලෙදි ඔය කියන ඩේනියස් රජු පරාද වෙලා මේ කියන ග්‍රීක රජුව ඉන්දියාව අල්ලගත්ත. මේ ධර්මාශෝක රජුව ඉන්දියාවේ රජ වෙන්නට අවුරුදු 100කට ඉතර පෙර 100කට පටක් වෙන එහා මෙහා තියෙනවා. ඒ කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජුත් අවුරුදු 60කට ගානක් හිටියා. මේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ තාත්තා ඉන්දියාව පාලනය කළා. ඒ අනුව මේ ඩේනියස් රජු බුදුහාමුදුරන්ට සමකාලීනෙක් බව තමයි පේන්නේ. සමහරවිට ඉන්දියාවෙන් පරාද වෙලා මේ ලංකාවට එන්නේ නැති ඇවිල්ලා කෝකන් වරායෙන් ගොඩ බැලලා බුදුහාමුදුරන් වෙලා මේ ධර්මය ආන්නේ නැති මොකෝ මේ සක්කස්ස පණිත කියලා සූත්‍රයකුත් සක්කස්සෙන්ද සක්කස්ස දේවානන්දිය රජවරු දෙදෙනෙකුට බුදුහාමුදුරෝ ධර්ම දේශනා කළා කියනවා. සක්කස්ස දේවානන්දට සක්කපඤ්ඤ සූත්‍රයේ ඉන්ද්‍රසාලු භාවිත දේශනා කළා. සක්කස්ස පණිත කියන රජවරුන්ට පචින කියලා කියනවා සූත්‍රයක් දේශනා කළා කියනවා. පචින සූත්‍රය එනනම් පණිත සූත්‍රය මේ දෙන්නම යම් ආකාරයක මේ රන්වන් ශරීරයක් තිබුණු අය නිසා මේ සක්කස්ස කියන නමින් හැඳින්වූ අය මිනිස්සු. ඉතින් සමහර විට පිටරටි වෙන්නත් පුළුවන් කොන්නවල ඒ රජවරු රටක රජකරලා හිටිය නිසා බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්න ඇවිල්ලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඉතිහාසයේ අර පර්ෂියන් ඉස්සේකයි මේ හෙළ ඉතිහාසයයි මේ පර්ෂියන් රජවරු ඇහෙලා තියෙන්නේ මේ ධර්මය අහලා තියෙන්නේ ඔය කියන බඹරගල රජමහා විහාරේ බුදුහාමුදුරුවෝ බෝසත්තුමා ඉක්මනින් දැන් ඒක නිසා ඉන්ද්‍රජාලික ගුහාව මෙතන තියෙනවා. ඔය සක්කස්ස පණිත සූත්‍රයේ එතන දේශනාකට කියලා ත්‍රිපිටකේ පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඉතිහාසය මේ වෙන්න පුළුවන් මේ මහත්යගේ කවුරු ලියලා එවුනාගේ ප්‍රශ්න තුනක් ආවා කියනවා. බුද්ධ වර්ෂ පිළිබඳව බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාදම පෑදවසේ ඉඳලායි බුද්ධ වර්ෂයේ පටන් අරගෙන තියෙන්නේ. මේ ගැන පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හේතුව හරියටම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑව කාලේ අපි දැන් අද පස්වැනි වීල විෂ්ණු පූර්ව හැටියටයි අපි අද ප්‍රකාශ කරන්නේ. එනිසා ඒක හරියටම දිනයක් 100ක් නිවැරදි වෙන විදිහට කියන්න බෑ. හේතුව බුද්ධ වර්ෂයට තියෙන්නේ තව 336ක් වගේ විෂ්ණු වර්ෂයට 365ක් වහයි. ඉතින් ඒක නිසා මේ වර්ෂ දෙක පස්සේ ගණන් කරනකොට මොන ගණිත විද්‍යාඥයෙකුට වුණත් වර්ධනය. හැබැයි බුද්ධ වර්ෂ කවදත්ත කාටවත් වර්ධනය හේතුවන්නේ හේතුව මේ චන්ද්‍රයාගේ ගමන අනුව අර කුන් චන්ද පසළොස්වක දවස අනුව මාස තිබුණ චන්ද්‍ර මාස. ඉතින් ඒක නිසා ඒක වර්ධනය කියන්නේ ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තු ස්වාමසේ ඉපදුන දවසේ ඊට පෙර. ඒ වගේම ක්‍රිස්තු වර්ෂය කියන්නේ ක්‍රිස්තු ස්වාමසේ ඉපදුන දවසේ ඉඳලා ඒක බටහිර වාසීන් යුරෝපියන් පස්සේ ඒක ලෝක මේ රාජ්‍ය වර්ෂයෙන් වෙන්න පිළිගත්ත වර්ෂ ක්‍රමයන් කියන පිළිගත්තා. නමුත් අර ස්වාභාවිකව තිබ්බ ශක වර්ෂයේ චන්ද්‍ර වර්ෂය යටපත් වෙලා ඒකයි.
මහාවීර නාථගේ පියාගේ සිද්ධාර්ථ නාමය මුල් කරගෙන
ඔව් දැන් මහාවීර දැන් ජෛන මහාවීරතුමා උපනිෂද් ධර්මයේ මහා පුරාණ පොත් තියෙන වර්ගාන ඒ පුරාණ පොත්වල තියෙනවා මේ මුනිවරු 24 දෙනේ ඒ සිද්ධාර්ථ කියන නමකුත් එක මුනිවරෙක් ඉන්නවා. ඒ අනුව දැන් අපි අද අනාගත වංශ දේශනාවේ තියෙන සියලුම අතීත බුදුවරු යම්නම් බුදුවරු මේ ජෛන මහාවීරතුමාගේ මුනිවරු හැටියට ඒ නම් හැටියටම තියෙනවා. ඒ නිසා අද අදහසක් තියෙනවා බුදුවරු හිටියා බුදුවරු බුද්ධත්වයට පත් වුණේ මේ හෙළමීමේ ජම්බුද්දීපේ. නමුත් ජෛන මහාවීරවරු ජෛන මුනිවරු ඉන්දියාවෙන්ද පුළුවන් වෙන මේ හෙළමීමේ හෝ ඒ කාලේ ඔය ආර ඉන්දියාවේ උඩට හෝ මේ රටේ වෙන්න පුළුවන්. එදා ජෛන දර්ශනයේ උපනිෂද් දර්ශනයේ මුනිවරු 24 දෙනෙක් තියෙනවා. ඉන්නවා ඒකට මේ බුදුවරු 4 දෙනෙක් ඒ කියන්නේ කපුටන් ගෝනාරම කාශ්‍යප ගෞතම 4 නමක් එක්කව බල තමා අද 28 බුදුවරු හැටියට අපි මේ වන්දනා කරන්නේ තේරුම් ගන්න. අනාගත වංශ දේශනාවේ තියෙන්නේ අර ජෛන මුනිවරු 28 දෙනාගෙන 24 දෙනාගෙනම මේ කපුටන් ගෝනාරම ගෞතම කාශ්‍යප සිව් බුදුවරයන් දෙනවා. ඉතින් ඒක නිසා මේ පොඩි පැටලීලා ඉතිහාසය තියෙනවා. ජෛන මුනිවරු තම මේ අපේ ලෝතුරා බුදුන් පිළිබඳව ලෝතුරා බුදුන් හිටියා. නමුත් නොයෙක් ආකාරයෙන් දැන් මහා වංශයේ තියෙන දෙකයි අර මේ බුදුවරු යම් නම් අයයි දැන් මහාවංශෙම තියෙනවා දීපංගර බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරු නමකින් නියතේරම දැක්කද නමුත් ජෛන දේශනාවේ මහා අර පුරාණ පොත්වල එහෙම එකක් නැහැ ඒක නිසා පොඩි පැටලීලා මෙතන තියෙන බව විචාම පැහැදිලි
රූපය බිහිකිරීම සඳහා ආහාර වර්ග හතරක් වෙනින් වශයෙන් අවස්ථා හතරකදී ක්‍රියාත්මක වේද එසේ නැතිනම් අනුපිළිවෙලින් ක්‍රියාත්මක වේද
නෑ දැන් ඕක සත්තරතරං කුතල සූත්‍රයේ ඉතාම පැහැදිලිව කියන චතරෝ මහා භූත රූප සම්ජය ආහාර සම්ජය එනිසා ඔය ආහාර හතර කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ රූපණය වෙන ආගම් නාමයේ දියුණුව කරගන්නට ආහාර ඇටියට අල්ලගන්න උපාදානය කරගන්න අයිති කරගන්න කොට දාගන්න එකතු කරගන්න පුළුවන් දේවල් තමයි රූප සංජය ඇටියට තියෙන්නේ. එනිසා චතුර්ණංග මහ භූතවලින් තොරව ආහාර සංජයක් නැහැ. එක එක දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. උපාදානය කරගන්න පුළුවන් පංචක් තමයි. මේ එක එකේ සමුදය වෙන ආහාර සමුදය රූප සමුදය සංඥා සමුදය පස සමුදය සංකාර සමුදය පස සමුදය ඒ වගේම විඥාන සමුදය නාම රූප සමුදය විඥාන සමුදය එක වෙනක් මේක සත්‍යඥාන සූත්‍රයේ ඕනෙ කෙනෙකුට බැලුවොත් පැහැදිලිව පිළිසිදු තේරෙන්නේ ගෞරවනීය
ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨි ඒ විසි ආහා විසි ආකාර දැක්මක් තිබේද පැහැදිලි කර දෙන්න මේ.
ඔව් දැන් පංචස්කන්ධය කියන්නේ පංචස්කන්ධය හතර ආකාරයක විඥානයේ තමයි මේ විසි ආකාරය වෙලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ රූප රූපයමයි රූපයමගේ රූපයෙන්තරම මිනිස්සු මගෙන්තර රූපයක් නැති කියලා මේ රූපය එවගේම වේදනාව සංඥාව සංකාර විඥාන කියන පහම හතර ආකාරයෙන් උපාදාය රූප කරගන්න පුළුවන්. ඒක තමයි විෂාකාරය වූ සක්කාය දිට්ඨියේ ලක්ෂණය.
ස්වාමීන් වහන්සේ සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රයේ එන සංඥා පටිලාද විහං තෝරා දෙන්න. ඒ සේවනයේ කළ යුතු සංඥා මොනවාද? අසේවි තබ්බ කලේතු සංඥා මොනවා?
දැන් සේවිතබ්බාසේ විතබ්බා සූත්‍රයේ තියෙන්නේ පාහං කියලා වචන. කාය සමාචාරම් පාහං, වචී සමාචාරම් පාහං, මනෝ සමාචාරම් පාහං, දික්ඛි පටිලාභම් පාහං, සංඥා පටිලාභම් පාහං. ධුවිදේ නම් වදන්. සේවිතබ්බාන්ති අසේවිතබ්බ. මේ සංඥා අපි ප්‍රහාණය කළ යුතු සේවිතබ්බා සංඥාවක් කියනවා අසේවිතබ්බා සංඥාවක් කියනවා. සේවිතබ්බා සංඥා කියන්නේ හිත නිවන නිදෙන විමුක්තියටපත් වෙන නිදාසන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ අධේස අමෝහ විතරාගී විතරදේශී විතමෝහී සංඥා ආව ඒවා යහපත් හොඳයි සුවයි ඒවා හිත පිරිසිදු වෙන හිත පිරිසිදු වෙන සංඥා සේවිතබ්බා රාග දේශ මොහ අසින්තබ්බ ඒ දෙකම සිදු වෙනකොට සංඥා පරිලාභම් පාන දැන් සංඥා නිරෝධය බුද්ධ දේශනා විනස් හැබැයි සංකාර නිරෝධය කිය සංකාර දෙකක් තත්න සංකාර න එකක් තමයි සංකාර කි රාග දේශ මොහෙම තමයි නම් සංඥා දුන්දරට ඇයි කියනවා දැන් අපි සමාධි පිළිමයක් බැලුවා දැක්ක අපිට ලැබෙන සංඥා මොකක්ද? යහපත්, සුවපත්, පිරිසිදු, හිතෙන් පිරිසිදු වෙනවා. දැන් මේ වහන්නේ මේක සංඥාවක්ද නැද්ද? මේ වහන්නකොට සංඥාවක් ලැබෙනවද? සද්ද සංඥාව ලැබෙනවා. මේ සංඥාවේ සමන්ගේ සංඥාව භාවිතා කරලා හිත පැහැදිලි වෙනවද? පිරිසිදු වෙනවද? හිතේ නිදාසක් විමුක්තියක් නිවීමක් සැනසීමක් වෙනවද? මොකද ඒක හේතුවක්. ඒක සංඥා පරිලාවන් පහන් හේතුවක්. එවම දැන් කවුරු හරි ඔය රේඩියෝ එකේ උපාහිනිය ඔය දේශයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඔය කියන්නේ දැන් ඔය සංවේද කොහොමද ඔය සංඥාවක් ඔය අසේ හිටම්බ ජීවිතය දෙකක් තියෙනවා අනේ ඥානය දෙකක් තියෙනවා. එයින් බලන සංඥා දෙකක් තියෙනවා. නාසයෙන් ගන්න ගඳුන් දෙකක් තියෙනවා. දිවෙන් ගන්න රස දෙකක් තියෙනවා. කයින් ලැබෙන පොට්ටම් දෙකක් තියෙනවා. මනසට ලැබෙන දෙන්න ජීවිතබ්බම් කියන්නේ ඒක තමයි මේ මේ ජීවිතබ්බා ජීවිතබ්බා සුත්තේ දෝතාවේ ඇදීට දුවිදේනම් වදාමි ජීවිතබ්බම් කිය අජීවිතබ්බම් කිය විචාර කරලා පැහැදිලිව දේශනා කරමු කියනවා. ඒක තමයි ධම්ම පරිය.
ගරු ස්වාමීන් වහන්සේ මා උදේසවස සීල්ම ඥාතින්ට පින්දල කෙනෙක් වී අද පාන්දර මා මෙවැනි සීනියක් දුටුවේ. ස්වාමියාගේ දෙමව්පියන් මහගෙදර එදා සිටි ආකාරයෙන්ම පෙනී සිට මට දොස් නගනවා. ඒලා එහි තනියම දුක් විඳිනවා. මම පන්සල් යනවා කියලා මට දොස් නැගී. මේ සීනියක් පමණක්ද නැත්නම් එහි වෙනත් අර්ථයක් තිබේද? අනුකම්පාවෙන් පහදා දෙන්න.
සමහර විටක ඒ අර්ථයක් තියෙන පුළුවන් බව තියෙනවා. දැන් මේ පින් දුන්නට එයාට පින් ගන්න බැරි වෙනවා කියනවා. මේක හරියට උඹ තනියෙන් පින් කර ගන්නවා අපිට දෙන්නේ නැහැ කියනවා වගේ වැඩ. ඉතින් ඒක නිසා ඒකල එහෙම හැංගීමක් එහෙම අදහසක් එහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ යම් ආකාරයක පරිවර්තු පිළිවෙන්න වෙලා ඉන්නවනම් ඒවන් දෙයක් කරන්න පුළුවන්. මේකින්ද දැන් අද ඉඳන් මේ ජීවම නෙවෙයි කියලා කවුරුණක් කමන්නේ. ඒ තමන්ට සීනෙන් එන්නු අයද ඒ ඥාතියින්ට නායකයන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා මෙච්චර කල් පින් දෙන්න බැරි වෙච්ච එක සමාවරගෙන පින් දීලා ඒ අයව මුදවාණි දාස් කරන වැඩි කරන දවස් හතක් පින් දෙන්න එක දිගට ඒ අනුව ඒ අයට උදින් විදාස් වෙන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ ඕරම් භාගිය සංයෝජන පහ සහ උදම් භාගිය සංයෝජන පහ සැපෙන් විස්තර කර දෙමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඊට අමතරව අනෝභය ධ්‍යානලාභීන්ට උදම් භාගිය සංයෝජන පහක් පමණ ප්‍රහාණය කළ යුත්තේ අනෙත් සීලව දෙනාට සංයෝජන දහයම ප්‍රහාණය කළ යුතුද? ධ්‍යානලාභී නොවන අයට ඕරම් භාගිය සංයෝජන පහ පමණද ප්‍රහාණය කළ යුත්තේ? මේ කාරණිකව පහදා දෙන්න.
දැන් ඕරම් භාගිය කියන්නේ බිමට බර වෙන සංයෝජන පහ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටි. මේක පහක් තියෙනවා බිමට බර වෙන. ඒ වගේම බිමට බර වෙන පහ ඉස්සෙල්ලා අයින් කළාම උදම් භාගිය කියන්නේ දැන් බිමට බර වෙන්නේ නැහැ. දැන් කියන්නේ කාම රාග පිටින්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍ය. ඒක නිසා යම් කිසි අනාගත ඥාන ලාභී වුණත් යම් ආකාරයක පළමුවෙන්ම මේ රාගයේ ද්වේෂයේ తాවකාලික වැටපත් කරද්දී මේ කියන తాවකාලික මේ ඕරම් භාගිය පහ වැටපත් කරනවා. හැබැයි උදුරා ගැනීමක් නැහැ. මේක වෙනසක් තියෙනවා උදුරා ගන්න. නම් බුදුහාම උදුරාගේ ධර්මයේ තියෙන්නේ తాවකාලික වැටපත් කිරීමක් ඥාන ලැබීමක් නෙමෙයි. බුදුහාම උදුරාගේ තියෙන්නේ සමුච්ඡේද වශයෙන්ම උදුරා ගැනීම. ඒක නිසා මේක වෙනස්. දැන් සාර දේශකයන් වහන්සේලා මේක තේරුම් අරගෙන නැහැ. දැන් ඔය ඕරම් භාගිය විමිට බර වෙන සංයෝජන පහ తాවකාලිකව යටපත් කරපු අය උද්දම් භාගිය සංයෝජන පහ කියන නිසා රූපී අරූපී බ්‍රහ්මතලවල උපදින්න පුළුවන්. හැබැයි ඒ උපදින්න ඉස්සෙල්ලා මිනිහේ හැටියටයි මේ උද්දම් භාගිය ඕරම් භාගිය සංයෝජන පහ ප්‍රහාණය කරනවා. බුදුහාමුදුරන්ගේ කාලේ එහෙම මිනිස්සු හිටියා. අර බ්‍රහ්මතලයට ගියාට පස්සේ ඒ අයට අසංගතයට පත් වුණොත් මේ කියන උද්දම් භාගිය සංයෝජන පහ ඉවත් කරන්න ඒ බ්‍රහ්මතලයේ ඉඳලා අර අසඤ්ඤ කාලයේ තප්පේ නිසා කටයුතු කරන්න ක්‍රියාත්මක කරන්න බෑ. නම් මිනිහේ කැටියට ඒ ඕරම් භාගිය සංයෝජන ප්‍රහාණය කළ කෙනෙක් අද ඉන්නවනම් මේ මිනිහේ කැටියට ජීවත් වෙලා මේ ධර්මය අද ඇහුව ඒ බුද්ධලයාට අර උද්දම් භාගිය ඕරම් භාගිය දෙකම ප්‍රහාණය කළ මේ කෙලෙස් සාමුලින්ම උදුරා දාන්න පුළුවන්කම බ්‍රහ්මත්වයට ගියාට පස්සේ ඒක ආයතනයක් ඉවරයි. එතන ඉවරයි. ඊට පස්සේ එතන බය කරලා බලනීය ආයෝපායයයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මේ පෝරම්භාගය ගන්නෝගේ නිවක් කරපු පුද්ගලයා ආයුධර්මයේ මගබල ලැබුවනම් කෙල සුත්‍රා ගන්නන ඒ පුද්ගලයා මේ මන්ත්‍ර ලෝක යම්තිප දෙන්නේ න ආගාමී හැටියට අනාගාමී සත්‍යෙන් සුද්ධාවාසී නුතු.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ කර්මීයක සූත්‍රයේ සඳහන් වන කර්මීය ධර්ම 14 සහ අකර්මීය ධර්ම 11 කෙටියෙන් පැහැදිලි කර දෙන්න.
ඔය මුලින් තියෙන ධක්කෝ මුදුන්ගේ සුභියුත සුවතෝ චස්ස මුදුආනත මානු සුභ රෝචනකම් තියෙන මොකද්ද? කර්ම 14ක් තියෙනවා. ඒවා කරණීය ධර්ම තමයි. කරගත යුතු ඊළඟට තියෙනවා අකර්මීය ධර්ම දීගම්මා මාංසාවා මජ්ක්‍මා රසකාම් සුභියුත නිත්‍යවා විචවා මේ තියෙන ඔක්කොම 11 අකර්මීය ධර්ම. මේක තියෙන්නේ ආනපාන. වෙන මොකක්වත් නෙමෙයි. කර්මීය ධර්ම ආන අකර්මීය ධර්ම පාන. ඊළඟට කර්මීය මාත්‍ය සූත්‍රයේ තියෙන ඒකවත් එක කර්මීය ධර්ම අකර්මීය ධර්ම විවර කරලා ඊළඟට තියෙන්නේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා දීලා ප්‍රතිපාමා ප්‍රහාණය කරලා මේ මඟපල ලබනවා. ඊළඟට අනාගාමී ත්‍ත්වයට පත් වෙලා නයි ජාතු අබ්බසේය පුනරේති අරහත්ත්වයට පත් වෙනවා. එනිසා මේක තියෙන්නේ මේ මුළු නිවන් මඟම පැහැදිලිව ගැටිව විග්‍රහ කරලා තියෙනවා. ඕක මෙත්තානිසංසී සූත්‍රයක් හෝ මෛත්‍රී සූත්‍රයක් එහෙම නෙමෙයි. ඔබ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කරලා තියුතු කර්මීය දා අත්තර යුතු අකර්මීය ඔය සම්බපාපස අකර්මන් කුසල සුපනම් ප්‍රදා කියන එකමයි ඔබ කියන්නේ. ඊට පස්සේ ලාජීත පරිය දබනන් තියෙනවා. ඒකමයි ඔය විග්‍රහ කරන්නේ.
අනුශය ශක්තියෙන් පවතින්නේ දින 7ක් පමණක් නම් පෙර ජාතිවලදී කරන ලද කර්ම විපාක දෙන්නේ කෙසේද?
අර හේතුඵල පරම්පරාව හැටියට මේක පාත්ව වෙනවා. දැන් අර හේතුවානි ජාතික කියලා කියන්නේ ඒක. දැන් මොකද උනේ අර? ඒ ද්වේෂය නැවත නැවත යායෙන් තන්නා පොළොව බරිස්ක උනකුණ අර තරහා බව ඉතේ තියෙන තාක්කල් ආයන්සේ හැටියට දවස ගන්න වෙන්න පුළුවන්. දවසකට තාවර කරලා හෙන්න පුළුවන්. වෙන කාරණේ කරේ හැටියට හරි තරහා යන්නේ. ඈ සීපත් වෙන ගාන හල හුස් වෙනවා අන්තිේ. ඒක බැම්මක් හැටියට දැන් දිගටම පාත්තරන යනවා. ඒ වගේම මේ ප්‍රිය දෙයට ඇලීම කියන එක දවස ගන්න සිද්ධ වෙනවා. සිදුවෙන අමාවතාවුන් ගන්නාන්සි තොර මේ ලසර බැන්නේ බැම්ම අර අනුසය දකක්ීමත් සම ඒ එකම අනුසයනන්න ඒ අලුතෙන් වර්තමාන මෝදය ඉපදුන අනුසය තියෙන දවස් හත ආසයන්නේ. හැබැයි අනුසය තියෙන කොට තවට අපරේ තිදැකිනු තාය අන්සය උපදින හෙට උපදින්න පුළුව අනිත උපදින්න පුළුව ඒ උපදින උපදින ඔක්කොම දන්න අනුසු එක පටි ගන්නසු ශිකාරියන් හැබැයි එක අනුසයක් උපදින්නේ නැහැ. උපදිනොත් තුනම උපදින. කැපුවොත් තුනම කැපෙන. ඒකයි මේක බුදුම වැඩි.
කරුසෝරණ අංශ සම්පූර්ණ කියන්නේ අවිච්ඡා මූල පටිච්ච සම්පාදේ ක්‍රියාවලිය සඳහන් ඕනෑම අවස්ථාවකටද
නැහැ. මේ සංසාර ගමන යන්නට උපකාර වන සම්බන්ධතාවය. එහෙන් රූප වලට සම්බන්ධ වෙන්න පුළුවන් කණින් ශබ්ද රූප වලට, නාසයෙන් ගන්ධ රූප වලට, දිවෙන් රස රූප වලට, කයින් පට්ඨබ්බ රූප වලට, මනසෙන් ධම්ම රූප වලට සම්බන්ධ වෙනවා නම් ඒක උපද්දයි. උපද්දි කියන්නේ සම්මුතිය උපාදයි. සම්මුතිය ධම්ම කියන්නේ ඒක. සම්බන්ධතාවයක් අන්තෙන් උපදිනවා. එහෙන් කණින් නාසයෙන් දිවෙන් මිසක් වෙන කොයින් හත් සම්බන්ධතාවයක් තිබුණා. හැබැයි සම්බන්ධතාවයක් තිබුණේ එක හේතුවක් තියෙනවා, එක කාරණයක් තියෙනවා. මොකද කාරණේ මොකද්ද? මොකද්ද වටින්? පටිච්ච. පටිච්ච නුනොත් එහෙන් කොච්චර බැලුවත් අලුතෙන් සමුදේ උපදින්න සම්බන්ධතාවයක් උපදින්නේ නැහැ. අනේ කොච්චර ඇහුවත් උපේක්ෂා සිටින් යොදන්න පුළුවන් නම් පටිච්ච වෙන්නේ නැහැ. සම්බන්ධතාවයක් අලුතෙන් උපදින්න සමුදේ නිරෝධක. යෝගමන ආදී තේරුමෙන් ඒකම ඉන්දිය සංවරය. ඉන්දිය සංවරයේ පුරණු සංකේ උපදින්න සංවරණය කරන සම්බන්ධුනේ සම්බන්ධතාවය අලුතෙන් උපද්දවා සකස් කර ගැනීම සම්පූර්ණයි. හැබැයි ඒ සම්බන්ධතාවය ආයි තියෙන්නේ යම් කාලයක් පමණ. ඒකත් උපද්දු දවසේ ඉඳලා ඒකත් දෙන්නේ. ඒකත් කරේ. ඒක සම්පූර්ණ ධර්මාව වය ධර්මවා. සම්පූර්ණ වය ධර්ම. ඒක ලනුතාවය.
දැන් ස්වාමීන් වහන්සේ අනේ පිළිසිතුමා මරණසන්න මොහොතේ අධික වේදනාවල පත්වනවා. කියා ධර්ම දේශනාවලදී අසාති වෙනවා. මරණසන්න මොහොතේ වේදනාත්මක නම් කුසලයක් හිතේ පවත්වා ගත හැකිද?
දැන් මෙහෙමයි. දැන් අනේ පිළිසිතුමා සෝතාපන්න ඵලයට පන්නේ පත්වලා ඉන්නවා. ඉතින් ඒක නෙමෙයි නේද? ඉතින් ඒක නිසා මේ උපාදානයේ කරගත්ත පුණ්‍යශක්තිය පුණ්‍යාංශංකාරේ බොහොමයක් තිබුණා. ඊටම හරියට කළ තිබුණේ උපාදානයේ. හැබැයි සෝදාගම් කලේක අපේණි. ඒක නිසා ඊට අර පින්කම් වල බලය වැඩි නිසා උපාදානයේ කරගත්ත පුණ්‍යාංශංකාරේ බලවත් නිසා කුසලසෝතනම් තදා කුසලයක් නිපත් කරන්න පුළුවන්කම ලැබුණා. එන්න ධාතු සෝදාපන්නේ ඊටානේ පිළිසිතුම නැවත නැවත
ආපෝ තේජෝ වායෝ පඨවි සතර මහ ධාතුෝ සමග කියවෙන ආකාශ විඥාන යන කොටස් එක මොනවාද? කාර්යෝ මාර්ගය.
දැන් අවුල් ගන්න ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර. දැන් ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර අපි හිතමු පස් වාතුර වාතයේ බින්ද. තේජෝ කියන්නේ බින්ද උෂ්ණත්වය. ආපෝගෙන් ජලයේ වායුවේ නිවාසයේ පාටි අපිට කඩවල් කැටයක් හදන්න ඕනේ. අපිට කඩවල් කැටයක් හදන්න පුළුවන් ද අවකාශයක් නැත්නම් ඉස්තනක් නැත්නම් බෑ. මේ කඩවල් කැටය හදන්න විඥාන ශක්තිය කොරන් කර හතරට හරියට ගින්දර දාලා හරියට මැටි අනලා ඔක්කොම ගලන්න බෑ. ඉතින් ඒක නිසා ගඩොල් කැටයක් හදන්න වගේ තමයි මේ ගෙඩ නැගිල්ලක් හදන්න, මේ පොතක් හදන්න, කෝප්පයක් හදන්න, මේ සියලු දේ සම්බ දකල මනාව මාදන්න ඔය කියන හයම අවශ්‍යයි. ඔය හයෙන් අනිත් මොනවා කිව්වත් එකක් අනුලං කරන්න බෑ. ඒ එක හය මෙහෙමයි හයින් ඔය කියන තුනක් කරන්න බෑ. හැබැයි වැදගත් පළවෙනි එක මොකද්ද? අත්‍යවශ්‍ය අනිවාර්ය පළවෙනි එක ඈ අවකාශය. අවකාශයෙන් නම් මොනවා තිබුණත් පස් තිබුණත් ජලෙ තිබුණත් අපිට කරන්නේ බැහැ. දැන් මේක දැන් මේ ගඩොල් කැටේට නෙමෙයි දැන් තමන්ගේ මේ බඹයක් වංගන වූ ශරීර කූඩුවට බලන්න. අවකාශයක් නැත්නම් අපිට කල් කියලා ගන්න පුළුවන්. බොන්න පුළුවන්. උෂ්ම ගන්න පුළුවන්. බැහැ. අපි මුම ගන්න ඉස්තන කවදාද කියන නිසා අපි කන්නේ ඉස්තන අර ඇතුලේ තියෙන නිසා ඒ වගේ මේ ශරීර කූඩුව තුළ අවකාශයක් හැම රේණු මේ රෝම කූපයක් කූඩක් පාදාම හැම ගැලක් පාදාම අවකාශයක් තියෙනවා. එහෙම නැත්නම් කපන්න පුළුවන්ද බැ? ඒ නිසා දැන් මේ ඔක්සිජන් වාතය මුළු ශරීර පුරාම ගමන් කරනවා. අවකාශයක්
ගෞරවනීය සභාපතිතුමනි, වේදනාව පස්සනා මහා ධර්මානුපස්සනාවේ සුළු ගන්නේ කියලා කවස්සක පහදාගන්න.
ඉතින් දෙකද කියනවා. වේදනා සුළු ධම්මේ සුළු. ඒක මේ රූපයේ යහපත් වෙන අත්‍යවශ්‍ය වෙන. නිවිදිනු කියන අත්‍යවශ්‍ය වෙන. අර වේගයේ කියන්නේ දුකටත් කියනවා. එනිසා ඒ වේගය අපිට යහපතක් නෑ. නමුත් අර වේදනාවසු ධම්මේසු කියන එක යහපත් දෙයක් නෙවෙයි. අර නිසා සුද්ධ වෙන යහපත් අපිට තියෙනවා. හිතේ දින හිතේ කාය ජීවන කාය කාය යාලු වේගේ
හොඳ නැහැ
යාලු වේගේ හොඳ වේගේ අතිනේ කියලා
සම්මාද දුක්ඛාන සතිය වදන ආකාරයේ උදාහරණයකින් පැහැදිලි කර දෙන්න
විචානුසතිය වදන්න බෑ විචානුසතිය අසුභානුසතිය ආඥානුසතිය නැති අවධානුසතිය වල මේ විචානුසතිය බව උදුරා ගමන අනුසතිය නිබ්බිදාන වස්තන අභිනන්දි ප්‍රජාති විරාගන් වස්තන රාගන් ප්‍රජාති නිරෝධන වස්තන සම්ජයන් ප්‍රජාති කටිනිස්සන්දාන වස්තන සම්පූර්ණ ප්‍රජාති ඒ නම් වචන පිට ක්‍රියාත්මක වෙන්න ඕන ඒක හැබැයි අර මෙත්තානුසතිය අනුභවනුසතිය දෙක නැතුව මරණානුසතිය මරණානුසතිය නැති තැනක අන්තිමිකානන්ට හේතු නොදැන තැනක නිදිදා උදාගෙන නිදිදා වන්නේ ගතකන්ද මෙයා මේ මරණය නෙමෙයි කියෙවෙන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ නිදිදින නෙමෙයි කියෙවෙන්නේ නෙමෙයි මෙතන තියෙන්නේ මරණ අනුස්සති බුද්ධ අනුස්සති අනුස්සති දෙකක් මිසක මේ දින නෙමෙයි කියෙවෙන්නේ දෙකක් කියන්නේ මේක හොඳට විද්‍යානුකූලයෙන් මේ රාග බල දේස බල මොනවාද අලුතෙන් හිතේන අර ඒකේ හිතෙන් අයින් කරන උදුල අස්කරලා නම් අනුසති. ඒකෙන් තමයි විද්‍යානුකූලයෙන් කියන්නේ නිබ්බිදා විරාග නිරෝධා පරිච්ඡ.
ධර්මනාද පටිච්ච සමුප්පාද ධර්මය ඉහළ සිට පහළට පහළ සිට ඉහළට මෙහි කර චිත්ත සමාධිගත කිරීමේ යෝනිසෝ මනසිකාරය ඇති වෙනවාද
නැහැ පටිච්චන් උපාදගන්නේ ඔය ඉහළට තියෙන භාවයෙන් ඉදිරියම නෙමෙයි ඕන අවිජ්ජාමූල වෙනම කුසල මූල විශේෂම ඒකයි ඉස්සරහට අනුලෝම වටිලෝම කිව්වේ ඒක අනුලෝම කිව්වේ අවිජ්ජාමූල පටිලෝම කිව්වේ කුසල මූල දැන් අනුසෝත ගන්නේ පටිසෝත ගන්න අනුලෝම දැන් ඕක මාර්ගයයි. ඉයරින් නම් පාරේ පාවුන්නේ නැහැයි අහකලා හරියන්නේ. තව ටිකක් තියෙනවා. මේක විභංග ප්‍රකරණයේ තියෙනවා. විශේෂ ඔය සත්‍යයේ මේ පටිච්ච සම්පදායේ විග්‍රහ කළ විභංග ප්‍රකරණයේ විතර තියෙන අනුමාන ආකාරය. ඒක තියෙන කුසල වූන්නේ. ඒකයි අනුයෝග පටිදෝ. දැන් අද ඔය ප්‍රවෘත්ති දෙක අර අනුලෝම ප්‍රතිලෝම කියන එක ඉහළට පහළට පහළට යනන්නේ මොකද ඉතර ලක්ෂ වාරයක් කිව්වද නැත්නම් විදිතේම වචන ටික කිව්වා
ස්වාමීන් වහන්සේ මා ප්‍රායෝගික ජීවිතයට අධ්‍යක්ෂ පහත දැක්වේ ඉවත්තේ සිටියේදී කපරගොඩු විසින් පූසක බුදුරු කර ගැනීමට යාමේදී කපරගොඩට පහළදී පූසාගේ ජීවිතය බේරාගා තිබේ එම ක්‍රියාව නිරන්තරය. කපරගාගේ ආහාරය සඳහා අහිමි කිරීමත් පවක් සිදු වේද? නැතොත් එම අවස්ථාවේදී හේතුඵල ධමත වහා ගලපා ක්‍රියා කරන්නේ කෙසේ?
දැන් මේ ප්‍රශ්නේ ආපු එක නැති. මේ වගේ ප්‍රශ්න අහන්නේ එක එකටම උත්තර දෙන්න වෙනවා. නමුත් මේ හැම එකකම හේතුඵල ධර්මයේ තමයි බලන්න දැන් ඔය කියන්නේ කියලා තමයි දෙතර හදපු කුස වෙන්නේ ඈ දැන් අර කපරගොඩට ගහලා ඌට කුරාල කරලා ඌට මැරුවා නම් එක උන්ට විනාශයක් කරා නම් හරි ඈ උන්සම් දෙවි ගන්න කපරගොඩට මැරුවා නම් හරි ඒක පාප කර්මයක් වෙනවා ඒක ජීවන්නේ නැහැ හේතු බල දහමට පහගල පවල වැඩ කරන්න ආන පාන කරන්න උදව්වයි.
ස්වාමීන් වහන්සේ ජනනන්දන පිරිස බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ලක්ෂබ්ද නැතිද දේ බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ නම් ඒ කුමන අරබයා කා උදෙසා දේශනා කරන ලද්දේදයි කාරණෝප පහදා දෙයි.
දැන් මම දන්නේ නැහැ නම් මට පේන තියෙනවා තේරෙනවා තියෙනවා ජලනන්දන පිළිච්ච බුදුහාමුදුරේ දේශනා කරපු වචනේ පසුකාලීනව යම් යම් අයට ඔය සෙත්තාන් විකරන්න යම් සාමයක් තුයක් තාවකාලිකව ලෞකිකව පෙන්වන්න ඇති කරන්න කරපු දේවල් පිළිපොතේ තියෙන බෞද්ධ වූ සූත්‍ර බොහෝ හැබැයි පිටිපිටේ ඉඳත් සූත්‍රත් මේ පිළිපොතේ තියෙන ඒක තමයි දැන් ඔය ජය පිළිපොත ජල ගන්දර පිළිපොත සූර්ය පිළිපොත චන්ද්‍ර පිළිපොත මෙත්තාන සංගීත දින පන්දරේ මේ වගේ හොඳ සූත්‍ර තියෙනවා. ඒවා පිටිපිටේ තියෙනවා නෙමෙයි පිටිපිටේ සූත්‍ර ධර්ම ඇතියට නැති එක පිටිපිටේ තියෙනවා නම් ඒක මේ බුද්ධ ධාතුකයක් නෙමෙයි පස්සකාරික යම් නම් අය ඇති කරගත්ත එකතු කරගත්ත දෙයක්. බුද්ධලින්දායන් ගත්ත බොහෝ දේවල් තියෙන පුළුවන් බුද්ධලින්දා විදුහන්තුරන් දේශනාවක් නෙමෙයි ඊට පස්සේ මේ ධර්මයට එකතු කරගත්ත දෙයක්. එනිසා දැවිගලාවත් දීගනිකායේ මධ්‍යමනිකායේ අංගුත්තරනිකාය සංයුත්තනිකායේ තියෙනවා නම් ඒවා බුද්ධ භාෂිත. ඊට පස්සේ ඒවා බුද්ධ භාෂිතේ නෙමෙයි ඔය තේර ගාථා තේරි ගාථා ඔය තව හුඟක් තියෙනවානේ හුඟක් ඒවා ධර්මපදේ ඒවා බුදුහාමුදුරන් ධර්මයේ කොටස් දක්ව අරගෙන තියෙන අංශ බුද්ධ භාෂිතේ සම්පූර්ණේ මේ කටිනම් උපාදේ විග්‍රහයෙන් කියක් නෙමෙයි නම් ඒක ධර්මයක් නෙමෙයි. ඒකට බුදුහාමුදුරන් ධර්මයේ කොටසක් විතරක් අරගෙන මේ විචාර කරන්නේ ධර්මයේ විසුද්ධිය උන ඉන්නේ ඉන්නවාම එහෙම කරලා තියෙනවා. ධම්මපදයේ කොටසක් එහෙම තියෙනවා. මේ හේතුඵල ධර්මයේ නම් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉස්සෙල් මොකද බුද්ධ වාහිනියේ වචන විතර කොටසක් විතර පදයක් විතර කරගෙන විචාර කරන්න බොහොමද. ඒකයි රජවරුන්ට රජ සිද්ධවරුන්ට මාන තියෙන. ඒ අවස්ථාවට යනවා. ඒක වෙන පරිදි පැත්තකටයි ගත්තේ. මේ රටේ රජකම හරියට කරගන්න. ලෝකයාද ලෝකයන් දැනගත්තම මර බුද්ධ භාෂිතේ ලබ්ධය අවිද්‍ය අවාසිතේ. බුදුහාමුදුරු විතරම මේ ධර්මයේ දේශනා කරේ ලෝකෙින් එකලද අර ආජීතන මේ. අනාජීතන මේ. ඒක නිසා දැන් ඔය හුඟක් දැන් වල ධම්මපදයේ බුදුහාමුදුරු දිනුවන් පාල ආවුරු 400 කට විතර පස්සේ අනුරාධපුර ක්‍රියේදී මහාවිහාරෙ දිවිදී. මේ කෑගල්ලේ අනිවාර්යයෙන්ම පිටිකේ ගාන්ධාරූප කරන්නට අවුරුදු 58 කට ඉස්සර අනුරාධපුරයේ ගොඩේ තමයි. නම් මේක කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේමයි පාඩ කොට. හැබැයි ඔකේ කක්. ඔබේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහය කොහෙවත් ඇත්තේ විවර ඇතියේ විග්‍රහ කරලා තියෙනවා. හැබැයි පටිච්චසමුප්පාද විග්‍රහය
ගරු ස්වාමීන් වහන්සේ දහම් පාසල් යන එයාම අද අනිවාර්ය වූවත් මගේ දරුවන් දහම් පාසල් නොයවීම අප දෙදෙනා තීරණය කළේ නිවැරදි ධර්ම දරුවන්ට පන්සල් වලින් නොලැබෙන නිසා. නමුත් රටේ අනිත්‍ය සිංහල දරුවන් අතරමං වීම වැළැක්වීම සඳහා අපට දැන් කළ හැකි යමක් නැතිද? තවදුරටත් මේ වැරදි මාර්ගයේ නිවැරදි නොකර අප දන්නා නිවැරදි දහම රටේ වියත්ත කිරීමට අප කළ යුත්තේ කුමක්දයි කාරණිකව පහදා දෙන්න.
ඒක ඉතින් අපි මේ දහම් පාසල් නැති කිරීම හෝ දහම් පාසල් නැවීම නෙමෙයි වැඩි. මේ දහම් පාසලට විශේෂ නිර්දේශය ඇතුළත අතුල් කරලා තියෙන වැරදිදේ අයින් කරලා නියම නිවැරදි බුද්ධ වාදිතේ බුද්ධ ධර්මයේ හේතුඵල ධර්මයේ ඕනම ධර්මයේ විදියට ධර්මවලට කියලා දෙන්න පුළුවන් බව කියනවා. එහෙමනම් ධම්පාදයෙන් කියන්නේ ධම්පාදයෙන් නිදි කරේ කියලා වැඩක් නෑ. ධම්පාදයෙන් කියන්නේ ඔය පොඩි කාලේ ඉන්නම ධර්මවලට හේතුඵල ධර්මයේ කියන්නේ. එන්නු කරා. නැතු මේ අද්භූත ආශ්චර්ය දේවල් උගන්වන්නේ බෞද්ධ සාහිත්‍ය සංස්කෘතිය අර සාධර්ම තුනේදී නුත්තේ කණිකරම ලාම්බාගෙන ලාද උගන්වන්නේ වෙන වචන වලින් කියන ඒ සූත්‍රයෙන් ගත්තේ කියන නැතුවට ඔකම තියෙන්නේ ඒවා
ගොරොන්ට
මේ සාධර්ම තුනේදී සූත්‍රයේ අරගෙන අපේ බෞද්ධය පෑහෙනිව වැඩි හිටියෝ කියවන්නේ ඔය බුද්ධ මේ ලාම්බාගෙන උගන්වන අය සන්දර්භුතුන් දෙවිතුන්ගේ කියවල බලන්න ඕනේ මොකද්ද මේ කියවලා තියෙන්නේ ඕක නෙමෙයිද මේ වෙනවා කියන වලින් මේ කියලා දීලා තියෙන්නේ මේ පෙන්වලා දීලා කියලා තියෙන්නේ ඕකම වෙනවා කියන එක. හරි. ඔකම කියන්නේ වැන්නුත් පිටුම් වැන්නුත් පැති. සන්දර්භුතුන් දෙවිතුන් තමයි වහා.
සෝමනාංශ කෙලස් එන විට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කර කපා දැමුවත් කෙලස් අඩුවී ඇතත් කෙලස් කැපී නැත. මෙයට හේතුව කුමක්දැයි මා විභංගු කර හෝ ධාතු වශයෙන් හෝ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ නැහැ නැත.
අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ නැත්නම් කෙලස් කැපෙන්නේ නැහැ. ඊයවත් කපන්නේ. ඒ අනිත් දුකකට මෙනෙහි කළා නිබ්බිදා කියන ලක්ෂණයට පත් වුණොත් කෙලස් කැපෙනවා.
ස්වාමීන් වහන්සේ ඉතිපිසෝ යන ධම්මපදයේ විසදා දෙත්වා. ඉතිපිසෝ
යන ධම්මපදයේ ඒ උත්මයාණන් වහන්සේ හේතෙම ඒ ආල් භගවත් මේ මෙන්න මේ 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 ගුණයන්ගේ යුතුයි. ඉති කියන්නේ ඒකයි. ඉතිපි සෝ මේ මේ ගුණයන්ගේ යුතුයි කියන එක. ඒ ගුණ නාමයක් කියන්නේ.
සර් ස්වාමීන් වහන්සේ එක පවුලක අම්ම නැති වුණා. හරියටම වසරකට පසු එක පුතෙක් නැති වුණා. නැවතත් වසරකට පසු තවත් පුතෙක් ඒ දින වකවාන වලදී නැති වුණා. මේ අම්මා ගොඩක් ආදරේ කරපු දරුවන් දෙදෙනා. තවත් දරුවෝ ඉන්නවා. මේ දරුවන්ගේ මරණ අම්මාගේ බලපෑමක් මත සිදු වූවාද? එසේ විය හැකිද? කාර්යකෝ පහදා දෙන්න.
ඔව්. ඒක තමයි සමනන්තරපත් කියන්නේ. විකාරල කියනවා සූවිපත්ත්‍ය පොතේ කොහොමද සමනන්තරපත් සමානාන්තර වලින් තමයි මේක සිද්ධ වෙන්නේ. හරියට ඒ දවසේට එක පුතෙක්ව නමගේ ආදරය කරපු අරගෙන. ඊගාවට හරියට ඒ පරිපරය දු අරගෙන. ඔක සමනන්තරපත් අපි දෙන්නේ කවුද ආරංචි අම්මයි ඉතින් ඒ දැනීමක් තියෙනවා අයිතිකාරය ආරංචි දැන් අම්මෝනේ විදිහට අම්මා තමයි ඉතින් දරුවන්ට අම්මා ආකාරයට ඒ දැනීමෙන් ජීවිතය ගන්න පුළුවන් මේ ධර්ම මාර්ගයේ ගියා නම් ඒ ධර්මයෙන්ද පිළිගන්නේ තියෙනවා නමුත් ඒ ධර්ම ධර්ම මාර්ගයේ ගියන මීලන් යනු මොහොතින් ඉතින් කොහොමද මේ පිටිපිටේ තියෙන සත්‍ය 27ක්. ඔක සමානාන්තර සත්‍ය. සමානාන්තර වලින් එක වගේ ඔයගේ දේවල් සිද්ධ වෙනවා.
ඒක අම්මට පින්දිල බැරිද සොරින්න.
අම්මා දැන් මේවා වැඩි. අම්මට පින්දිනුනට නම් අම්මා බලාපොරොත්තු අම්මගේ දරුවා ආන්නේ. එයාගේ බලාපොරොත්තු තියෙන දඩිය උපාදානය කරගෙන තියෙන මගේ දරුවා. මටත් දවල්ට එකක් නෑ. තමන් ඉන්න තැනට අහලා.
ඒක
වෙලයි. අම්මා ප්‍රේතෙක්. එක්කෙනෙක් දෙවියෙක් වෙන්න පුළුවන්, කෙනෙක් දෙවියෙක් වෙන්න පුළුවන්, මුන් දෙවියෙක් වෙන්න පුළුවන්. මිනිස්සුෙක් උනා නම් ඒක කරන්න.
එහෙම
නෑ. බෑ. මිනිස්සු මුන් දරුවෝ තියෙනවා නම් එහෙම කරන්න. අර මූත තමයි බොහෝ
එතකොට
යා ආදරේ කරන දරුවෝ විතරයි කිය අරගන්නේ.
ඔව්
ඒකනේ බැඳීම වැඩි ඇයි? බැඳීම වැඩි කරන්නේ. බැඳීම වැඩි කරන්නේ ඒත් නායකයෝ තමයි නමුත් බැඳීම අඩු.
දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කීකෙල්ල කෑම උදාහරණයක්ගෙන ප්‍රතිචිවිතහ නොවීම ඉදා පැහැදිලිව දේශනා කර ඇත. මේල විතර සහිත කෑමක් වන කී යොදා ගැනීමට වඩා කෙවුම් පෙණි වෙනස් ආහාරයේ පිටා ගැනීම වඩා උචිත නොවේද?
හොඳයි හොඳයි. දැන් අපි මේ විඥාන ගැන කල්පනා කරේ මොකද? දැන් අපි හිතන්නේ මේ මේක විතර විතර දෙයක් නෙමෙයි. මේ තමයි නෑ ඒක ඔන්න.
ඒක නැති විතර
අපි අමමුණුම කැවුතන්න කැමති නෑ. දෙල්ලෙන් ගිය
දැන් යවෙත් දෙන්නෙත් නෑ කියව.
දෙන්නෙත් නෑ. හැමදාම කැවුත් නෑ නම් හැමදාම දෙයක් තියෙනවා දෙනවා.
විතර නැති මේක තියෙනම
විතර නැති දෙයක් ඕන තරම් තියෙනවා. කියන්නේ නැති දෙයක් තියෙනවා විතර නැති දෙයක් තියෙනවා.
යාපනේ හැබැයි විතර නැති.
පූජාවලිය උමංග ජාතකයේ වෙලී බෞද්ධ සාහිත්‍යයේ එන කෘති වලින් නිර්මල පිවිතුරු ශ්‍රී සද්ධර්මයට හානියක් සිදු වෙන්නේද?
ඔව් එහෙම කියලා කියනවා.
පැහැදිලි කරලා.
දැන් විශේෂයෙන්ම විශාන්තර ජාතකයේ දැන් අද මොකද්ද? අද නාට්‍ය. බුද්ධිය මොදිය අද නාට්‍ය. ඉතින් ඒක අර මිනිස්සු දැන් මේ බෞද්ධ සාහිත්‍යයේ මේ බුද්ධ ධර්මයක් කොතන නැහැ. අර යෝගී කියන යම් ධර්ම මාර්ගයක් මූලයක්. නමුත් අද ඒක නාට්‍ය රූපෙන් නාට්‍යයක් කරලා. අර ඊළඟට චිත්‍රපටයක් කරනවා. ඒක සම්දර්ශන. ඒක සම්දර්ශනයක්. ඒ නේම. අපි චේතන මෙන්න මානති.
කරු ස්වාමීන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂ්‍ය යනු කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ එකද සිද්ධාර්ථ කුමාරයා බුදු වීමට කොතරම් කලක් පෙරම් පිරුවාද?
දැන් බුදුහාමුදුරුව මේ කර්ම තුනක් අවබෝධ කරගන්නට ගත කළ කාල පරාසය තමයි කාල අසංකේ කල්පේ. ලක්ෂණ කියලා ගත්තේ කිව්වොත් ඉතිකේ කොහෙවත් බුද්ධත්වයේ ආධිකත්තේ දැන් කියන පස්සේ එකව උරගත්තුනේ 1930 විතර එකව උරගත්තා කියන අක්ෂි. ඉතින් සාරසංක කල්පය. සාරසංක කල්පය. මේකෙදී වචන තුන. සාරසංක සංකාරය කියලා කාල වනාජයක් නිකිය. ඒක කොච්චර විදිහට කියන්නේ බෑ. සාරසංක අනේක ජාති සංසාර. ඒක එක්ක ඉතිවස්සින් සං අසංකර මේ රාගයේ අලෝභ ආදේශ අමෝහ හැටියට අසංකර සං වලින් අයින් කරලා නිදාසු තුනී කර ගත කර කාර්යයක් තිබුණා. ඉතිවස්සේ මේ සංකය කරන කැපුව එක තෝරගත්ත සියලුම දෙලේ සාමුලින්ම කපලා දාන්න විචාරය. මේ කාල තුන සංසාර අසං සංකය මේ තුන වදින එකතු කරනකොට අර සං තුනක් වෙන්නේ නැහැ. සං එකයි තියෙන්නේ. සාර අසං ක්‍රය මැද සං විතරයි ගත්තේ දෙපැත්ත සං කැපුව. ඒක මාර්ගී භාෂාවේ වර්ධනඥාන ක්‍රමය. නිකිය. එයා සාර අසං ක්‍රය කල්පය. ඒ සඳහා මේ කරුණු තුන අවබෝධ කරගන්නට ගිය කාල පරාසය සාර අසං ක්‍රය කල්පය. අවබෝධ කරගන්නෙමි ඒ සංකපා නිදි නිදාසෙන්නේ යම් කිසි කාල පරාසයක් සංසාරයි කියලා කියන අනේක ජාති සංසාර. ඉතිපස්සේ සඳා විස්ස ඒ ඉදෙවි කාල සඳා විස්ස සං දෙකලා සම්මලින් වෙන්නේ අසන්න. ඉතිපස්සේ නිම්පිස අනේක ජාති සංසාරම් සඳා විස්ස අනිම්පිස අරි විසං ගැටි වෙන්න. කරු. අයි නෝබති නාස නිපිත. ඒක ආතාවෙ තියෙන හොම.
සිද්ධාර්ථ කුමාරයා බුදු වීමට කතරම් කලක් පෙරෙත්තු වුණා.
ඒක තමයි බෙරුම් පියු කාලේ තමයි කියන්නේ.
සම්බුද්දෘෂ්ටික දේවරු පුතර්ඥ මිනිසයන්ට හා මාර්ගඵල ලාභීන්ට බලපෑම් කරන ආකාරය පැහැදිලි කර දුන්නේ මැනව. සම්ය දෘෂ්ටික දිවුරු පෘථග්ජන මනුෂ්‍යන්ට හා මාර්ගඵල ලාභීන්ට බලපෑම් කරන ආකාරය පැහැදිලි කර දෙන්න මම.
ඔක සූත්‍ර බද්දේ කරත් සූත්‍ර හැම එකකම කියනවා ඔය යම් යම් ආකාරයක මරු පෙන්වීම් කරාදී. බද්දේ කරත් වර්ගයෙන් කියන්නේ සූත්‍ර 10කම බද්දේ කරත් ඇති මේ යම් යම් දේවලු ඇවිල්ලා මග හොයන අයට උදව් කරලා උපකාර කරලා සම්‍යක් දෘෂ්ටි කියන්නේ මග බලලාදී දෙන්නේ. අඩු ගන්න සෝතා ගන්න පරි අඩු ගන්න වැඩි ගන්න සෝතාපන්න පමණයි දිව්‍යයක ඇතුළේ ඉන්න පුළුවන්. එතන සෝතාපන්න දෙවියෝ අර සෝතාපන්න නොවු මග හොයන තමන්ගේ ඒ පිටවතුන්ට ඥාතියින්ට මිත්‍රයන්ට ඒ ඇයට මග පෙන්වන්න වැඩි කරන එක තමයි බද්දේ කරත් සූත්‍රෙන් කියන්නේ. එහෙම කරන්නේ. අදක් කරනවා ඉදක් කරනවා ඉදක් කරනවා. යම් යම් වලට දේව දූතයෙක් ඇතුළේ ඇවිල්ලා පෙන්නලා කරුණු පෙන්නලා දීලා යනවා. එහෙම කරන්නේ.
දරුණී ස්වාමීන් වහන්සේ අමනුෂ්‍යයන්ගේ බලපෑම නිසා මිනිසුන් ලෙඩ වෙනවා ගේ දොර පාළු වෙනවා යයි මිනිසුන් අතර අදහසක් තියෙනවා මේ தත්ත්වය පැහැදිලි කර දෙන්න ඒ විඳින්නේ කෙසේද
මොකද්ද
අමනුෂ්‍යයන්ගේ බලපෑම නිසා මිනිසුන් ලෙඩ වෙනවා ගේ දොර පාළු වෙනවා යයි මිනිසුන් අතර අදහසක් තියෙනවා මේ தත්ත්වය පැහැදිලි කර දෙන්න ඒ විඳින්නේ කෙසේද
ඒකකින් මතයක් අදහසක් පමණයි හැබැයි යම් යම් අය තමන් ඥාතීන් ඒ ගෙවල් දොරවල් වල මුල් අයිතිකාරු යම් යම් තත්ත්වයන්ටපත් වුණාම ගති හදාගත්තාම බුද්ධ ගති පේත ගති හදාගත්තාම ඒ ගෙවල් වලට අරන් ගන්න ඒක අහන්න කියන්නේ ඉතින් ඒ අයට අපි දහල මණ්ඩල දුම්මල ගාලා මේ බුද්ධෝ බැඳලා මූදට දාලා බෝධිය වලට පාරලා හරියන්නේ නියම නිවැරදි ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා උපද සූත්‍රයේ කියලා තියෙනවා. ඒ අර බුදුන් සතු වෙන විදිහට මේ ඉන්දීල පින් පවර්ල තිනන් මුලම් කරලා එයාට වරදක් වුණා නම් සමාව අරගෙන ඉන්දීල පින් පවර්ල එයා නිදා කරන චේතනාවෙන් පින්වා කරලා මෛත්‍රී සිතින් වැඩ කරහම එයා යනවා. එයන් දැක්ල එයා නිදා කිරීම තමයි එකම ක්‍රමය. අපිට පුළුවන් කම තියෙනවා මිනිස්සු හැටියට අපේ ඥාතීන් සියලු දෙනාට පින් දීලා පින් පවර්ලා යන ඔය දැන් ඉන්න තත්ත්වෙ කොයි දේමයි බුදුආයෙන් දායක කරන්න උපකාර කරන්න. එක නියම බුදු දරණ. එක නියම බෞද්ධයෙකුගේ යුතුකමක් වගේම ඥාති ධර්මයේ කියලාමයි පිට උපද සූත්‍රයේ පැහැදිලිව
තියෙනවා. තමන්ගේ තියෙන ඇලීමත් නැති කරගන්න ඕන තමන් ඒවත් නේද? සතර අගතිය යන්න පැහැදිලි කර දෙන්න බය නැති කරගන්නේ කොහොමද?
බය කියන්නේ අපි උපාදානය කරගත්ත දේ නැති වෙයි කියලා අපි අල්ලගත්ත දේ එකතු කරගත්ත දේ අයිති කරගත්ත දේ ගොඩ ගාගත්ත දේ කොටු කරගත්ත දේ අපිට අහිමි වෙයි නැති වෙයි කියන්නේ ඒකට හේතුව අර සම්මුඛති පටිනිසග්ගෝ තම උපාදානය හිතෙන් අයින් කරගත්තාම නිපිඩා කියලා කියන්නේ ඒකට බය ඒකෙන් නෑ අර ආනපාන කම්බේ ඉඳන්ම කියන්නේ මොකද්ද පස්සම් බයෙන් බය සංකාරම් පස්සම් බයෙන් චිත්තම්
කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝතාපන්න තත්ත්වයට පත් වූ පුද්ගලයේ ඊට ඉහළ මාර්ගඵල ලැබීම සඳහා එතෙන් සිය සීලී පිහිටා සතුටු කරන්නේ කෙසේද? කලින්
ප්‍රගුණ කළ පරිදි බුද්ධ භාවනාවේ යෙදීම පමණක්ද කරුණාවෙන් පහදා දෙන්න.
පාල ගෝයාරි කිසිය මැෂින් එක මෝටරයක් දාලා දැන්
ඇම්පෙකට සප්ලයි නෝද?
අනිත් ලයිට් ටික ඔක්කොම නිවන්න. ලයිට් ටික නිවන්න. ලයිට් ටික නිවලා ෆෑන් ටික ඉස්සරහට දාන්න.
දැන්
සාධකාරයක් දෙන්නකෝ. අද ඉතින් මේ යම් යම් බාධක ඉඳලා මේ ඉදිරි බලයක් ඉදිරි බලයේ ප්‍රශ්නයක් නෙමෙයි අපේ මේ ප්‍රශ්නය. ඒවත් ඉතින් හේතු බලමු තමයි. මේ වරුණි මාතෘ කිවන්න බැරිද?
සෝතාපන්න තත්ත්වයට පත්වන පුද්ගලයෙ ඊට ඉහළ මාර්ගඵල ලැබීම සඳහා එතැන් සිට සීලයේ පිහිටා කටයුතු කරන්නේ කෙසේද? කලින් ප්‍රගුණ කළ පරිදි බුද්ධ භාවනාවේ යෙදීම පමණක්ද? කරුණාවෙන් පහදා දෙන්න.
ඔව්, ඒ වගේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය ඉතාම පිළිසිදු. දිට්ඨින් උද්ධිගතා චිත්තවක්ක වසීදති කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට අර සෝතාපන්න ඵලයට පත් වීමේදී සෝතාපන්න මාර්ගයට එන්නට දරු උත්සාහය දැන් එච්චර අවශ්‍ය නැහැ. එතෙන්දී ඒ පුද්ගලයාට ධර්මතාවයෙන් තව ශක්තියක් බලයක් ලැබෙනවා. ඒක තමයි ධම්මෝ හරේ ලක්කති සම්බුද්ධ. ඒ නිසා ඒ පුද්ගලයාට මේ ධර්ම මාර්ගයේ යන්නට ධර්මතාවයෙන්ම බාධක ඉවත් කරන ධර්මතාවයක් උපකාර වෙනවා, උදව් වෙනවා. ඒ අනුව හැබැයි අර පුණ්‍ය ශක්තිය බලවත් නම් ඒක නිසා නිවන ප්‍රමාද වෙනවා, පැවැත්ම දික් වෙනවා. නම් මාර්ගය කරා අනිවාර්යයෙන්ම යන එක යනවා. එනිසා ඒ පුද්ගලයා කිසි දවසක සතර අපායට ගත වෙන්නේ නැහැ. සතර අපා ගත වෙන යාදී විදිනවා. හැබැයි අර තියෙන යම් යම් වැය කරන්නට තියෙන දේවල් තමන් උපාදානය කරගත්ත වැය කරමින් ජීවත් වෙන්න වෙනවා තව කාලයක්. ඒකයි
වෙන්නේ. ඒසං දානං විද්‍යති
දැන් මේ එක තැනකින් වචනයක් වලට තමයි අර ධම්මපදේ වගේ තමයි. දැන් මෙතන ඔන්නම් ওই වචන තුනේ අර්ථය කියන්න පුළුවන්. නමුත් ඕක තැනකට ඔය හැන්නේ යොදන වචනයක්. ඒක නිසා විද්‍යති කියන්නේ විද බලනවා, විද්‍යා අධිගතා, විද්‍යා උදපාදි කියන දත්ත. විද බලා, විනීත බලා දෙවියන් දෙන්නේ ඉති කියන දත්තේ. ඒසම් කියන නම ප්‍රාලේ දේසු නේ. හැබැයි තව කියන්නේ නම් ප්‍රසන්න වාක්‍යයක් කියන තව කර්ම කියලා නම් මේක කියලා තියෙනවා. ඒක නිසා ඒක පොතෙන් ගත්තේ මේ එක වාක්‍යයක් විතර කරගෙන මේ බුදු දේශනාවේ අර්ථය වැන්නේ නෙවෙයි කියනවා. ප්‍රියා
සිත හටගන්නේ කුමන ධර්මයක් එක්වීම?
ධර්මයක්
එක්වීම.
ක්‍රියා සිත
ඔව්
හටගන්නේ කුමන ධර්මයෝ එක් නිමි
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තමයි මෙන්න රත්තක් නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මහ රාහුලවල සූත්‍රයේ කියවන්නේ කවුරුහරි ඔය ප්‍රශ්න අහපු එක්කෙනා ඒකේ කියනවා මේ ක්‍රියා සිතක් කියන්නේ උපකාර වෙන කීවර හතක් හතෙන් හතරක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා
ජොතමෙන්වන්ත ඔබ වහන්සේ විසින් දේශනා කළ වූ ආර්ය මාර්ගයේ ගමන් වීමට උත්සාහ කරන අයකි. ටික කලක සිට සෑම මොහොතකම වාගේ හිතේ ගැටෙන ස්වභාවයක් හටගනී. එය වැඩි වේලාවක් සිත තුළ පවතිනා වගේම හිත කලින් රත් වෙන ස්වභාවයක් පවතී. ඒ මොහොතේම ආර්ය මෛත්‍රී භාවනාව වැඩුවා නිතර නිතර ඒ ස්වභාවය මතුවේ. මෙවැනි සිත ගමනයට පත් කර ගන්න පිළිවෙල පහදා දෙමින් ඉතා යටහත් ඉල්ලා සිටින්න.
දැන් මේ පුද්ගලයා මේ කියන ධර්මයේ ඇහුවට අවුත්න්නේ මේ කියන කෙනා සමාජ මේ භාවනාව වැඩසටහනට කා බාලියෙක් කෙනෙක් නම් ඔය ප්‍රශ්නේ අහන්නේ ඒ භාවනාව වැඩසටහනට සාධාරණ වලට මේ විදිහට තත්ත්වයෙන් නිදෙන්න සියලු ආසු දේවල් සියලු විදිහ බෑන් කිය ප්‍රායෝගිකව ඉරකින තියෙනවා ඒ ඇයට යම්නම් බලපෑම් බාහිර බලවේග තියෙනවා ඒවන නිදි නිදා කියන අවශ්‍ය පියවර හතරක් ඒ අය කරන්නේ යම්නම් ගැටීම් වගේ එන්නේ මාර්ගයේ යන හදනකොට කම්ම ආවරණයක් කියන නිසා එනිසා ඒ කම්ම ආවරණයෙන් නිදෙන්න තමන් පියවර හතරක් ගන්න ඕනේ යම්නම් තමන් විසින් කරපු ගරුදිවලට සමාව ගන්න. සමාවට මේ කියන සුද්ධලිය මේ ධර්මාර්ගයේ යනකොට මේවාන් ගැටුමක් වෙනවා නම් මේ ආර්ය ධර්මයේ මොන හරි අපවාදයක් වෙන්න තියෙනවා. එනිසා මේ ආයන වාක සිත්තේ ධාතාව කියලායි ධාතාව නොකියායි ධනෝ නිරනෝ ධර්මයේ ධර්මාර්ගයේ ආර්ය මාර්ගයේ අපවාදයක් තියෙනවා. ප්‍රතිදානීය බාහිරියෝ විදේශනායි කියලා දෙනවා කියලා කියනවා මේ භාවනා වැඩසටහනේදී මේ සියලුම දේවල් කියලා දෙනවා බාහිරියෝ විදේශනායි දේශනා.
ස්වාමීන් වහන්සේ ශාසන ඉතිහාසයේ අනුව ශ්‍රී ලංකාවේදී හතරවන ධර්ම සංගායනාව පවත්වන ලද්දේද එසේනම් ඒ කවර රජ දවසකද යන්න සහ එයට මුල් වූ රහතුන් වහන්සේලා කවුරුන්ද යන්න කරුණ කර පැහැදිලි කර දෙන්න. ශාසන ඉතිහාසයේ අනුව ශ්‍රී ලංකාවේ හතරවන ධර්ම සංගායනාව පවත්වන ලද්දේද එසේනම් ඒ කවර රජ දවසකද යන්න සහ එයට මුල් වූ රහතුන් වහන්සේලා කවුරුන්ද යන්න කරුණ කර පැහැදිලි කර දෙන්න.
අතර පහ හය වගේ සංගායන කරන සම්මතයෙන් සම්පූර්ණයි. නමුත් සංදේශනාවක් කරන සංගායනාවක් කරන එනිසා පළවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනාව මේ වගේ සංදේශනාවක් කරන සංගායනාවක් කරනවා. ඒකත් එහෙමයි කරනවා. ඒවා සම්මදේක සම්පදායක කරලා තියෙන නිසා දැන් මේ සංගායනාවක් කරන්න හදනවා කියන්නේ ඒවා සම්මදේ සම්පදායක විද්‍යාන්තරේ දේශනාව ගන්න සංදේශනාවක් දේශනා කරලා සංගීතවල සංගීතයේ ජීවමාර්ගයේ සම්පූර්ණ විග්‍රහ පාන්දී කීතාවල විද්‍යාන මත පිළිවීමක් නෙමෙයි එදා ඒවා සම්මදයක් සම්පදායක නිසා වචනීය කරන දෙයක් නිසා මේ බුද්ධාගමේ නිවන් දකින ධර්මයේ මතු කරන්න කරන සංගායනාව නෙමෙයි. ඒවා සංගායනා කීරි ගණන් ගන්න.
කල් ස්වාමීන් වහන්සේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම සම්වත්සරයේ මේ දිනවල හස හර්ෂයෙන් පැවැත්තියි.
බුද්ධගාව බේරා ගැනීම සඳහා එතුමා ක්‍රියා කරන ලද්දේ නම් ඒ ඉන්දියාවේ පිහිටි ස්ථානයක් බැවින් ඒ ශ්‍රී ලංකා ලාංකික වන අපට එම සේවාව වේ අගයක් තිබේද යන්න කාරණාව පැහැදිලි කර දෙන්න.
එකකින් එක එක බුද්ධයන්ගේ දැක්මානුව දෘෂ්ටියානුව ආකල්පයානුව ඉතින් දේශනාවන් තමයි තියෙන්නේ. සම්මත සම්ප්‍රදායික බෞද්ධයන්ට ඒක වටින. ඒක වටින. ඒක සම්මත. ජීවිතෙන් දැන් අපේ බෞද්ධය කියන්නේ අද ලේබල් බෞද්ධය ඔක්කොම මේ මහායානික බෞද්ධය. මහායානික බෞද්ධයේ ඉලක්කය තමයි. ඒක තමයි.
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සහභාගි වීමට පෙර පින්කම් කර ඒ පින් බලෙන් මටත් මගේ පෞලිය අයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කෙරෙමි. ඒත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දීමෙන් පසු ඔබ වහන්සේ විසින් දේශනා කරන පරිදි පින්කම් සිදු කිරීමෙන් පසු ඒ පින් මියගිය හා ජීවත්ව සිටින විනෝදයෙන් නාතිමය සීලෝ සත්‍යයන්ට අනුමෝදන් කරමි. මා ඒ සිසුව බලාපොරොත්තු නොවෙමි. විසිත ප්‍රාර්ථනාවක් නොකරමි. එසේ වුවද අපගේ ඥාතියෙකුට හෝ වෙනයා පුත්තිලයෙකුට අසනීපයක් වූ විට බෝධි පූජාවක් කර ඥාතියට හෝ වෙනයා පුත්තිලයෙකුට විදුත් නිරෝධ සූර්ය ප්‍රාර්ථනා කිරීමට කිරීම හොඳද? ඔබ වහන්සේගේ පිළිතුර බලාපොරොත්තු වෙමි. එවැනි අයෙකුට නිරෝධ සූර්ය ප්‍රාර්ථනා කරන්නේ කෙසේද?
ඒක
ඒක දීර්ඝාසන ස්වාමීන් වහන්සේ පන්සල දානයක් දීමේදී පන්සලේ ස්වාමීන් වහන්සේ අපේ දේවමිනිස්සට ලැබීමට එම පින්කම හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරනු ලබයි. එසේ නොකරන ලෙසත් ඒ පින්කම කිරීමෙන් අප විසින් සිදු කරනා ලද පින් අනන්ත සසර පතා මිය පරලොව ගොස් සිටින සහ ජීවත්ව සිට අපගේ යෝපය ඥාති විතරිතුර ඥාති නොවන අයට සහ සියලු සත්‍යයන් අනුමෝදන් කරනද ඉල්ලා සිටීම හොඳද?
ඔවුයි වරලක් නෑ. නමුත් අර ආමුදුවට ද්වේෂයක් වෙයිදට දුරු දෙයයි. ඒක නොකිය හිමිදරේ සමන්විත ධර්මයේ දිනකමක් කරා නම් ධානය දුන්නන ඒ පින්කමකට මොහොතින් නම් ඕක දීපත් වෙන විදිහම මතක් එතකොට අර ආන්දුව එහෙම දෙවියන් ඉස්සරහ ගියෝ ඒක මතක් කරගෙන නෙමෙයි කරන්නේ ඒ පින්කම මොහොතක් කළේ ඒ මොහොත මතක් කරලා තමන්ගේ පහදාගෙන පින්කම් ප්‍රකාශයේ නිතුව තමන් ඒ මොහොතේ ඒ දීපත් වූ මොහොතේ මතක් වෙන යන මොහොතකම දිල්ලේ නෝන දීපාරණ නිනන් නේද ඒ කියන්නේ අර ආන්දුව ඒ පුරාණයේ දීර්ඝා මතක් කරලා දෙයක් කරගත්තා ඒක වැරදුනා.
ඒක දෙන්නේ ප්‍රශ්න සම්මත බුද්ධවේ බුදුන් වැඳීමෙන් පසු ජිනපත මා තුන්සූත්‍රය සත්‍යාන කර අනුතුරුව මහා කාමකම නාසෝ විතාය සම්පපානිය යන මහා ජයමංගල ගාථාද සත්‍යාන කරමි. ඒ තේරුම වශයෙන් සඳහන් කර ඇත්තේ අපහට යහපතක් වේවා යන්නයි. ඒ සත්‍යාන කිරීම සම්බන්ධයෙන් වහන්සේගේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ගෞතුබාවේ නමක් උපාදානය කරගන්න කරනවා නම් මේක වැරදි චේතනාව වැරදි. එනිසා තමන් නිදී නිදාගෙන ඉදිරි චේතනාවක් කියනවා නම් තමන්ගේ හිතේ උපදින රාගය ද්වේෂය මොනෙ හිතෙන් අයින් කරන්න පුළුවන් නිදි චේතනාවක් නම් ඒක විසරා චේතනාවක් බදා ඒක වදිනවා. එහෙම නැතුව තම කල්ල ගන්න ඉදිරි කරගන්න වලගාන ඉදිරි ගන්න උපාදානය කරගන්න කරනවා නම් ඒක කවුරු කොහොම කරත් මොනවා කියලා කිව්වත් ඒක බරක් බරක් කරනවා කියලා තමයි මේ වසර ගානට ඒ කියන දෙයක් සිද්ධ වෙන බව තේරෙනවා.
ගරුණු සෝමනන්ද සෝමාවතී පුදුමිමේ විමත් බුද්ධ ශක්තිය අනුගත ස්ථානයක් ගන්න පහදා දෙන්නේ.
ඔව් සෝමාවතී කියන්නත් ඒ කාලේ පොතල් රාජ්‍යයේ ආයිති බොහොම හොඳ පුදුමිමක් විදහාමිසු පාරකාර ලැබුණේ සෝමාවතී කියන්නේ ප්‍රයන්තක් නැහැ.
සෝමෙන් නන්ද අප නිවසේ සිටින කරදර සතුන් මීයන් කරපොත්ත කූමි සිටි ප්‍රාණඝාත අකුසල නොකර මෙම කරදරයෙන් නිදෙන්නේ කොහොමද? මීයන්ට උගුලට ඇටවුවාද කූමින්ට කරපොත්තට කුමක් කරන්නද? ඊටීර්ථයක් ගත කරන කෙසේ නිරව කියන්නේ බිල්දු දරුවන් අනාථ වෙනවා.
ඔක්කොම ණයකාරයෝ
ඒ
නෑදෑය නෑදෑයන්ට කල යුතු යුතුකම්ගේ ඥාති ධර්මයේ ඉති කරලා ඉවත් කරලා එතකොට හරි ඥාති ධර්මයේ ඉති නොකර විඳ ගොල්ල මරලා ආදන්නේ අයියන්නේ ඒ ඔය නිමෙ අයිතිකාරය ඒ ඥාති ණයකාරයෝ
ගොඩනැගිලි අරිහතුන් වහන්සේ නම පිරිනිවන් පාන්නේ නිරෝධ සමාපත්තියට සමවදී සිටින අතරතුරේද කියා කර්මාවය පහදා දෙන්නේ නැහැ.
ඔ අරහතුන් වහන්සේ දෙනුරු පුරා ඕනම් මොහොතක සංඥා වේදී කියන නිරෝධ සමාපත්තියට සමවදී චතුත්ථ ඥානෙ පිරිනිවන්
ඒක දෙවිලි ප්‍රශ්නයක් තමයි. ආපස්තත් සූත්‍රයක සූත්‍ර දේශනා කර තිබෙනවා.
බයි
ආපස්තම්
අපේ කමකට ආදී වෙන කියන්නේ දෙක සූත්‍ර වල නම් වලින් දේශනා කරලා කියනවා. ඔකෝගුම නම් මට කියන්නේ
දෙක. මේ තුනේ ප්‍රශ්නේ හින්දු විසින් මාලා වික්ෂේප ආවරණ කිය හඳුන්වන්නේ ජම්බුකීපේ කරේම පොතේ ඉන්ටර්නෙට් එක එකේ කියන සඳහා වෙබ් ඇඩ්‍රස් එක කොහොමදයි කාරණාව පහදලා කියයි ඉලා
ප්‍රශ්න අවසානයි. පොඩි දැනීමක් දැනුම්වීමක් කරන්න කියනවා. 2015 ඔක්තෝබර් මාසයේ පිරිනිවන් දින රාත්‍රී 7ට රාජකීය අර සුමන්දනාන්දුරන්ගේ පුතාගේ ගෙදර ඒ සුමන්දනාන්දුරන්ගේ පුතාගේ නෝනාගේ අම්මා කරුණා කියන මාත්‍රිය කරුණා කියලා කියන කෙනාට කියනවා දැන් මාත්‍රිණා ඒ මාත්‍රිණේ නිවිමිනුත්ෙන් ධර්මදේශනාවක් කියනව අවුරුදු 7ක ඒකට මේ තුන දෙකක් ඒ වර්ණ කාර්යයේ ප්‍රශ්නයට සාමාන්‍ය වෙන්න පුළුවන් ඒකට දැනෙන්නේ කියලා ආරාධනාවක් කියනවා ඒ කරුණාමේ කියලා මාත්‍රිණේ ගියනියන් ඉන්නරා අද මේ නැවතත් දේශුමනේ කාලීනයේ විතර අරහත් පත්තරේ වස්තුනාව නමුත් විජය අපිට ගරුලියක් කියන නමුත් මේ පින්වතුන්ට තමන්ගේ ගෙවල් වෙලා යන දේශුමනේ අවස්ථාවක සාහස්තෙයි ඒ අතර අපි අපේ සුපුරුදු අපි පැතිරවිය යුතු අපේ සත්‍යක්‍රියා බලය මේ හැම කෙනෙක්ම සහභාගීත්වයෙන් මේ විශ්වයට සුදුසුලෙන් ශක්තිය යහපත් චිත්ත විරණ ශක්තිය සත්‍යකේ බලය ප්‍රතිවන්ද දැන් අවස්ථාව තියෙනවා ඒ නිසා සෑම කෙනෙක්ම මේ තමන්ගෙන්ට රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව විනාඩි හතරක් අදුමන්තේ විනාඩි හතරක් පිළිසිදු විචක් ඇතුව මේ විශ්වයට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ප්‍රතිවෝල මුනි විශ්වයේ ගහවලට ආපෝ තේජෝ වායෝ පඩවි මහා භූත හතරට සියලු සත්‍යයන්ට මුනිතෙන්ද පිළිතෙන්ද කියන ශරීර ප්‍රාණීන්ට මිනිස්සුන්ට සියලු දනාදී සියලු ලෝකවාදී සත්‍යයන්ට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ප්‍රතිවෝල යාවත් පිළිසිත් කියනවාකදී ආවකත් වේවා චිතත් වේවා ශාන්තියත් වේවා සාමයත් වේවා කියලා පිළිසිත් කියනවාකදී ප්‍රීතිදීන් වක්ත්‍ය ආදලයක් පතුරන්නට මේ කිනතුන් දැන් ප්‍රතිපදී ඉන්නවන ඒ අනුව සාධුකාරයක් දීලා පටන් ගන්න කල්ප
සුලේපින්තුනි කවුරු සාධුකාරයක් නෙවෙයි. මේ සියලු පින්තුන්ගේ ඒකාබද්ධ උත්සාහයන්න මේ සත්‍යක්‍රියා බලයන්න මේ විශ්වයට මේ විශ්වයේ ජීවත් වෙන සියලු මිනිසුන්ට සියලු දෙවියන්ට බ්‍රහ්මයන්ට සියලු භූතයන්ට වේදයන්ට සියලු පිරිනිවන් සත්තුන්ට සියලු ප්‍රාණීන්ට සියලු සත්‍යයන්ට යහපතක් වේවා, සුඛක් වේවා, ශාන්තියක් වේවා, සාහනයක් වේවා. ආපෝ තේජෝ වායෝ පඨවි සියලු මහා භූතයන් මිනිසුන්ගේ යහපත් සඳහා මිනිසුන් දුක උපකාර වෙන ආකාරයට ප්‍රතිරේණිත මේ සත්‍යක්‍රියා බලය මේ විශ්ව ශක්තිය යහපත් කරන්නට මේ සත්‍යක්‍රියා බලය උපකාර වේවා, හේතු වාසනා වේවා. මිනිසුන්ගේ සියලු මිනිසුන්ගේ සිතයන් මෙත්තා වර්ණා මුත්‍යා උපේක්ඛා සතරවන් නිදෙන්නට වෙන්නට අප්‍රමාණ හේතු වල මුක්තියෙන් ප්‍රඥා මුක්තියට පත් වෙන්නට මේ සත්‍යක්‍රියා බලය උපකාර වේවා, හේතු වාසනා වේවා. දැන් කල්පනා කරගන්න ඕන අවසාන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. අද මේ මේ පුණ්‍ය භූමිය කරා පැමිණි මේ පින්වතුන්ට ඒ පුරණ ප්‍රදේශයෙන් පැමිණි කිරවත් මහත්මා, ඒ කිරවත් මහත්මා මේ දුවත් දැන ඒ වගේම හැරණ මහත්මා ඒ පවුලේ ඒ ඥාති මිත්‍රාදීන් සියලු දෙනා පිළිදානෙ දුන්නා, දවල් දානෙ දුන්නා, බුදු පූජා කරස්තුවා, දාන මේ පින් කමක් කරලා විශාල සංගමක් කරගත්තා. ඒ නිසා ඒ කිරවත් මහත්මාගේ, හැරණ මහත්මාගේ, ඒ දුවන්ගේ, ඒ පවුලෙන් පැමිණි සියලු ඥාතීන්ගේ, ඒ ඥාති මිත්‍රාදීන්ට ඉදිරියෙන් පින් පවරන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවට සහභාගී වූ සියලුම පින්වතුන්ට, ඒ වගේම මේ ස්ථානයේ පවත්වාගෙන යන සියලුම දායක මණ්ඩලයට, සමන් මහත්මා ඇතුළු ඒ කාර්ය මණ්ඩලවලට, ඒ වැඩ කරලා දුන්න ඒ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන මේ ධර්ම බලයෙන් එයාටත් යහපතක් වෙන්න, ඒ වගේම ඒ අයගේ නමින් මේ පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කරලා එයාට පින් දෙන්නට මේ පවරන්නට පින් අනුමෝදන් කරන්නට අවස්ථාව. ඒ වගේම මේ පින්වතුන්ගේ නමින් බොහෝ ඥාති මිත්‍රාදීන් අතීතයේ මේ පරලෝ යන ලැති සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ ආත්මවල ඒ සියලු ඥාතීන්ටත් මිතුරාපකීමක් හැටියට ඒ අයගේ හිත පිරෙන්නට පින් දීලා එයා මුතුආනි දාස් කරන්න ඕන. තමන් විදී නිදහස් වෙන්න. ඒ නිසා ඒ සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කරලා මෙනෙහි කරලා එයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් සතර විදී නිදී නිදහස් වෙත්වා. ඥාන් වේන සුවපත් කරන මේ හේතු ආශ්‍රනා වේවා. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න.
එක්කාචාචම්මි සම්බදම් පුණ්‍ය සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්කාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්කාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධම්මේ ඥාතිනම්
ධර්ම බලයෙන් මේ සියලු පින්වතුන්ට අවශ්‍යක් වෙන්නට, සිතක් වෙන්නට, ශාන්තියක් වෙන්නට, සංසාරික නිදී නිදාසන්නටම මේ ධර්මඥානයෙන් මේ ධර්ම බලයෙන් උපකාර වේවා, හේතු වාසනා වේවා.